Tuan Saranai.
Teruan Saranai.
කාට හරි අහන්න දෙයක් තියෙනවා නම් අහන්න අද සාකච්ඡාව පටන් ගන්න.
තෙරුවන් සරණයි ඩොක්ටර් රවි, පළවෙනියෙන්ම ඔබතුමාට අපේ නමස්කාරය අපිට මේ වගේ උදව් කරන කිරීම සම්බන්ධයෙන්. මගේ ප්‍රශ්නය අර ද්විතීය ද්වය සූත්‍රය සම්බන්ධව, මේ සංයුක්ත නිකාය තියෙන සූත්‍රයක්. මේ ඒකේ බුදුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ දෙකක් හන්ද තමයි විඥානය හටගන්නේ කියලා. ඒ කියන්නේ හැරූපේ හන්ද තමයි විඥානය හටගන්නේ කියලා. එතකොට මදුපිණ්ඩික සූත්‍රයේ කියන ඒ වගේ එකක් කියනවනේ, ඇහෙන් අර ඇහැ තියෙනකොට රූප තියෙනකොට චක්කු විඥානය උපදිනවා කියලා. එතකොට දැන් මගේ මේ ප්‍රශ්නය මෙතන මේ දෙකේදීම සඳහන් වෙන්න ඇහැ රූපය කියන්නේ, ඇහැ කියන්නේ අර අපි වතුරේ ඉන්න බල්ලා දකින ඇහැ ද, වතුරේ ඉන්න රූපය කියන්නේ වතුරේ ඉන්න බල්ලද කියන අන්න ඒකට ඔබතුමාගේ උපදේශක් ලබා දෙන්න තෙරුවන් සරණයි.
මේ චුට්ටක් කායේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන වතුරේ බල්ලා මොකද්ද?
දැන් මේ ද්විතීය ද්වය සූත්‍රයේ කියනවානේ මේ ඇහැ දෙකක් හන්ද තමයි ඇහි විඥානය හටගන්නේ කියලා දැන ගැනීම. එතකොට මඩුපින්දික සූත්‍රයේ කියනවා මේ ඇහැ තියෙනකොට රූප තියෙනකොට චක්කු විඥානය හැදෙනවා, ඊට පස්සේ අර ප්‍රපංච වලින් පුරුෂයාව යටපත් කරගන්නවා කියලා, ඒ රූපය පිළිගත්ත හන්ද. එතකොට මෙහෙදී මේ රූපය කියලා කියන්නේ අර වතුරේ බල්ලාද, ඇහැ කියන්නේ මේ ඒ බල්ලා දකින ඇහැද, වතුරේ බල්ලා දකින ඇහැද කියන එක, ඒකයි මගේ ප්‍රශ්නේ.
රූපය කියන්නේ මොකක්ද කියලා?
ඔව්, රූපය කියලා දැන් අපි දැන් රූපයක් කියලා දකින්නේ වතුරේ බල්ලා දකින්න රූපය. දැන් මේ සූත්‍ර වල අදහස් කරන්නේ දැන් අපි රූපයක් දකින්නේ, දකින්නකොට අපි අර වතුරේ බල්ලා වගේ දකින්න රූපයද? එතකොට ඒ දකින්නේ වතුරේ බල්ලා දකින්න ඇහැද?
ඔබතුමාට ප්‍රශ්නේ තියෙන්නේ රූපය කියන්නේ මොකද්ද කියලා.
රූපය ඇහැ කියන්නේ මොකද්ද කියලා වැඩිම ප්‍රශ්නේ ඇහැ කියන්නේ මොකද්ද කියලා. දැන් අපි වතුරේ දැන් බල්ල පල්ලෙහා බලනකොට තව බල්ලෙක් එයාගේ ඇහැට පේනවා. නැතුවත් නෙවෙයි පේනවා. එතකොට අපි බලනකොට අපිට එහෙම පේන්නේ. වතුරේ බල්ලෙක් ගැන අපිට කතාවක් නැහැ. දැන් මං අහන්නේ මේ දකින්න දැන් මේ ඇහැ රූප ගැන මේ දෙකේම සූත්‍ර දෙකේම සඳහන් වෙනවානේ. එතකොට
දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ රූපය කියන්නේ මොකද්ද?
එකක් රූපය කියන්නේ මොකද්ද, අනිත් එක මේ දකින්න රූපය දකින්න ඇහැ කියන්නේ මොකද්ද කියලා.
හරි, ඒක තමයි. දකින්න ඇහැයි ඇහැට අරමුණු වෙන රූපයයි.
එහෙමයි.
දැන් ඔබතුමාට තේරෙන්නේ නැද්ද? නිකන් වචනයක තේරුමක් හොයනවා කියලා.
වචනයක තේරුමක් හොයනවා. ඔව්, මේ මට අර්ථය ගැන්නෙන්නේ එකක් එන එකක්.
මොකද්ද අර්ථය ගැන්නේ? අපිට රූප දෙකක් තියෙනවානේ, ඇහැ කියලා රූපෙකුයි ඇහෙන් දකින රූපෙකුයි.
එහෙමයි.
ඒකයි ඔබ රූපය කියන්නේ නැතුව ස්වරූපය කියන වචනේ දෙන්නේ.
එහෙමයි.
හරි, මොකද අපි සිංහලෙන් නිකන් ඇහැට පේන්නේ රූප කියලා ඒකත් එක්ක මේ පැටලෙනවා.
එහෙමයි.
කණෙන් බලන්නකො.
ඔව්,
සද්දයි කන.
ඔව්, දැන් ඔව් දැන් අපිට දැන් කලින් දැන් අපිට ඉන්නේ හෙලිකොප්ටරයක් යනවා ඇහෙනවා.
ඔව්
ඔව් එතකොට දැන් රූපයක් නැවෙනවානේ ඇහැ චක්කු විඥානේ නෙවෙයිනේ සෝත විඥානේ සෝතේ ඔව් විඥානේ තමයි නැවෙන්නේ. එතකොට හරිනම් රූප වෙන්නෝනේ ඇහි රූපනේ හැට එන්නේ චක්කුනේ ඒනට මේ මේක වික්‍රියා වෙන්නේ සෝත විඥාණයට සෝ හිතේ.
ඔව් දැන් ඇහැ අමතක කරන්න දැන් කනෙන් සද්දේ ඇහෙනවා හෙලිකොප්ටරයක් කියලා දැනගන්න. ඕකනේ
සිද්ධි. ඔව් එතකොට මට නිකමටවත් ට්‍රැක්ටරයක් කියලා ඉන්නේ නෑනේ රූපය.
ඔව්
දැන් අපි කියමුකෝ හෙලිකොප්ටරයක් මේ ගුවන් නිලධාරියෙක් වැඩ කරපු එක්කෙනෙක් නම් එයා දන්නවා මේක ෆයිටර් හෙලිකොප්ටර් එකක්ද මේක පැසෙන්ජර්ද කියලා. එයාට එක එක්කෙනාට එක එක මේ රූප නැවෙන්නේ.
ඔව් සද්දයක් වුණාම එක එක්කෙනාට ඉතින් වෙනස් වෙනස් රූප මැවෙයි. අපි හිතමු හෙලිකොප්ටරයක් මැවුණා. තව කෙනෙකුට ට්‍රැක්ටරයක් කියලා මැවෙන්න පුළුවන්.
ඔව් එහෙම ඔව් එතකොට දැන් මේ දකින්න රූප ඒ දකින්න රූපය දැන් මේක දැන් අහනවනේ දැන් මේ ඒ රූපයයි දකින එතන ඇහැ කියලා අපි ගන්නවනේ දකින් ඒ
රූපේ ඇහැ මතක කරන්න කනෙන් සද්දේ ඇහෙනවා.
ඔව්
හෙලිකොප්ටරයක් කියලා දැනගන්නවා. ඒකෙන් අහනවා.
ඔව් හෙලිකොප්ටරයක් කියලා දැනගන්නවා. ඒ දැනගන්නේ ස්වરૂපයක්නේ දැනගන්නේ.
ඔව් ඒවට ස්වરૂප කියලා කියන්න පුළුවන්. හෙලිකොප්ටරේ කියන ස්වરૂපය.
ඔව්. ඔව්
ස්වરૂප කියන්නේ පොදු නම රූප කියන එකේ ස්වરૂප ආකාර හැඩ මොනවා හරි ගතියක්
ඔව් විවහාරයනේ අපි විවහාරයනේ කියන්නේ
ඔව් ඒ නම දාන්නේ අපිට නිකන් හිතට පේනවනේ හැඩයක් මොකක් හරි දැන් හෙලිකොප්ටර යන අර මොකද්ද කරකිනවා උඩ ඔය ස්වરૂපයක් පේනවනේ
ඔව්
ඒ ස්වરૂපෙට දෙන නමනේ අපිට මේ දැනගන්න ස්වરૂපයක් තියෙනවනේ.
ඔව්.
ඒක නම මොකක් වුණත් ගැටලුවක් නැහැ මොන භාෂාවෙන් කිව්වත් මේ දැනගන්න ස්වરૂපය එකයිනේ.
දැනගන්න ස්වરૂපය එකයි ඒකයි.
ඔව්. ඒ ස්වરૂපය දැන් අපි කියමු හෙලිකොප්ටරේ කියලා.
ඔව්.
හරි. එතකොට දැන් එදා මම සාකච්ඡා කරපු කුකුලෙක් කෑ ගැහුවා දැනුත් මේ කුකුලෙක් කෑ ගහනවා එහෙනම් ඒකයි මට ඒකත් මතක් වුනේ. සද්දේ ඇහෙනවා කුකුලක්. සද්දේ ඇහෙනවා හෙලිකොප්ටරේ. හරි.
එහෙමයි.
ඒ ස්වરૂපයක් දැනගත්තා. දැන් මම කණින්ම ගන්න කිව්වේ ඒකයි නැත්තම් අර ඇහෙන් ආයේ වෙනම රූප වචනයක් තියෙනවනේ ඒක එක්ක පැටලෙන හින්දා. ඇහි සිංහල රූප වචනේ නෙමෙයි මේ පාලි ඒ රූප කියන එක.
එහෙමයි එහෙමයි
පාලි රූප කියන එකට අපිට දාන්න ඕන ස්වરૂප
ස්වરૂප
ආකාර
ඔව්
අනාහරි ස්වභාවයක් දැනගත්තානේ
ඔව්
ඒ දැනගන්න ගතිය ඒ කියන්නේ ඔය සිද්ධියේ
ඔව්
අනාහරි ස්වરૂපයක් වෙනවා නම් ඔන්න ඕක තමයි අපි බාරගන්නේ මම දැනගත්තා කියලා බාරගන්නවානේ
ඔව්
අන්නේ මම දැනගත්තා කියලා බාර ගැනීමමයි පංච උපාදානස්කන්ධය වෙන්නේ. තමා බව රින්ගනවා. කියන්නේ කවුද ඔක දැනගත්තේ?
මම.
අන්න තමා ඉන්නවනේ එතන.
ඔව්.
ඕක තමයි සක්කාය. සුඛියත්වය. තේරෙනවා.
සම්බන්ධව කියනකොට ඒක පැහැදිලි නෑ මං අර මට අර ඇහැ සම්බන්ධව තමයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ අර
ඉතින් ඒ අපැහැදිලිකම තියෙන්නේ දැන් වචනේ කියලා කිව්වේ ඒකයි දැන් මේ අපි ඇහැට රූප කියලානේ කියන්න පුරුදු වෙලා තියෙන්නේ
ඔව්
පාලියේ චක්කුන් රූපේ කියනකොට චක්කුන් කියන චක්කු කියන්නේ මොකද්ද
ඇහැනේ
ඇහැ රූප කියන්නේ මොකද්ද?
ස්වરૂපය.
ඉතින් මේ පාලි වචනේ සිංහල වචනේ එකම කියලා හරියන්නේ නැහැ නේද? තේරුම් දෙකක්.
ඔව්.
තේරෙනවද? භාෂා දෙකක් නේද?
ඔව්.
එහෙනම් චක්කු කියන එකට චක්කු කියලා නෙමෙයිනේ වාගේ වැසනි.
ඔව්.
පාලි වචනේ චක්කු.
ඔව්.
රූප කියන පාලි වචනේ සිංහල තේරුම මොකද්ද?
රූප කියන පාලි වචනේ සිංහල තේරුම
රූප නෙමෙයි, රූප කියන්නේ පාලිනේ.
ඔව්, අස්වරූප, අස්වරූප.
නෑ, එහෙම දැන් චක්කු වලට ඇස කිව්වා නම් පාලි රූපේච කියනකොට ස්වරූප.
ස්වරූප.
ඔය සිංහලයි පාලි එකට දාගන්න එපා එක වචනෙන් නාට. භාෂා දෙකක එක විදිහට සද්ද කළාට අදහස් දෙකක් නේ.
අදහස් දෙකක් එහෙමයි පැහැදිලි.
ඔව්, ඒකයි මම මේ කණෙන් හරි නාසයෙන් හරි වෙන එකකින් හිතන්න කිව්වේ. එතකොට ඒ පටලැවිල්ලට එන්නේ. ඒ අපි සිංහල වචනේ රූප කියලා එකක් තියෙනවා. ඒ වුණාට ඒකේ අදහස වෙනස්. හරි.
එහෙම එහෙම.
සිංහලෙන් රූප කියන එකයි පාලියෙන් රූප කියන එකයි වචනේ සමාන හින්දා දාලා හරියන්නේ අපි අර්ථ දෙකක් නේ. දෙකක් කියන්නේ පොඩි වෙනසක් තියෙනවා ඒකයි. දැන් රූපේච චක්කුංච පටිච්ච රූපේච කියනකොට සිංහල රූප කතාව එතෙන්ට දාන්න එපා. එහෙනම් සිංහල ඇස නෙමෙයි, සිංහලෙනුත් චක්කු කියලා මොකක් හරි එකක්ම දාන්න එපා. චක්කු කියන එකට ඇස කියලා දැම්ම නම් රූපය කියන එකටත් සිංහල තේරුමක් තියෙන්න ඕනනේ. එතකොට චක්කු කියන්නේ ඇස නම් රූපය කියනකොට සිංහල රූප වචනේ දාලා හරියන්නේ. ඒකේ අර්ථය හොයන්න. ඒ අර්ථය තමයි ස්වරූප කියන එක.
එහෙමයි එහෙමයි.
එතකොට ඔක කණෙන් සද්ද ඇහුවත් නාසයෙන් ගන්ධය ගත්තත් ඒ ස්වරූප ගතිය තියෙනවා.
එතකොට
මහා හත්තිපදෝපම සූත්‍රේ පෙන්නන්නේ ඔන්නය සිදුවීමේ යම් ස්වරූපයක් තියෙනවා නම් යා යා තථා භූතස්ස රූපං යා තථා භූතස්ස රූපං. අර ඒ සූත්‍රේ මතකද, ඇහැ නොබිඳී තියෙන්න ඕන, රූපයක් ආපාතනය වෙන්න ඕන, තජ්ජෝ සමන්නාහකෝ වෙන්න ඕන, එතකොටයි විඥාණය පහළ වෙන්නේ කියලා.
එහෙමයි එහෙමයි.
ඔන්න ඔය සිදුවීම ගන්න ඕන. ඒක ඇහැට විතර නෙවෙයි, කනට. කන නොබිඳී තියෙන්න ඕන, සබ්දයක් ආපාතනය වෙන්න ඕන, තජ්ජෝ සමන්නාහරෝ වෙන්න ඕන, එතකොටයි විඥාණය පහළ වෙන්නේ.
ඔව්.
ඔන්න ඔය සිදුවීමේ යා තථා භූතස්ස, ඔන්න ඔය කතාවේ භූතස්ස පහළ වෙනවා.
ඔව්.
කියන්නේ නිකන් පහළ වෙනවා
වගේනේ.
ඔව්. නගිනවා. හරි.
එහෙමයි.
පැන නගින්නේ මොනවද? යම් ස්වરૂපය, රූපයක් පැන නගින, යම් ස්වરૂපයක් පැන නගින. අන්න ඒක යා තථා භූතස්ස රූපං රූප උපාදාන හන්දා සංගහං ගච්ඡති. රූප උපාදානය කියලා සංග්‍රහ කරනවා. ඒ කියන්නේ අපි සලකනවා.
එහෙමයි.
ඒ සිදුවීමේ යම් ස්වરૂපයක් තියෙනවා නම් ඔන්න ඕක රූප උපාදානස්කන්ධය කියලා සලකනවා. ඒ කියන්නේ අපි පිළිගන්නවා. ඔය සිද්ධීමේ යම් සංඥාගතියක් තිබුණා නම් සංඥා උපාදානස්කන්ධ කියලා ඒ පිළිගන්නවා. හරි. ඔය සිද්ධීමේ යම් විඳින ගතියක් තිබුණා නම් වේදනා උපාදානස්කන්ධය. තේරුණාද?
එහෙම.
හඳුනන බවක් තිබුණා නම් සංඥා උපාදාන. යම් හිතන චේතනා ගතිය සංඛාර සංකාර උපාදානස්කන්ධය. යම් දැනගන්න ස්වභාවයක් තිබුණා නම් ඒක විඥාන උපාදානස්කන්ධය. වෙයි මන් නිකන් ඒ මහා හත්තිපදෝපම සූත්‍රයේ තියෙනවම යා තථා භූතස්ස රූපං රූප උපාදානස්කන්ධා සංගහං ගච්ඡති. හරි.
එහෙමයි
එහෙමයි. එතකොට ඒ සිදුවීමේ ඒ යෙදීමේ යෙදෙද්දී එරණ යෙදෙද්දි ඒ සිදුවීමේ යම් ස්වરૂපයක් තියෙනවා නම් රූප උපාදානස්කන්ධය. විඳින ගතියක් තියෙනවා නම් වේදනා උපාදානස්කන්ධය. අඳුනන ගතියක් තියෙනවා නම් ඒක සංඥා උපාදානස්කන්ධය. හිතන ගතියක් තියෙනවා නම් සංකාර උපාදානස්කන්ධය. දැනගන්න ගතියක් තියෙනවා නම් විඥාන උපාදානස්කන්ධය. එතකොට ඔය සිදුවීම කියනකොටත් නිකන් අපිට පේනවා අපි පැත්තක ඉන්න ඔය සිදුවීම වෙනම තියෙනවා මට ලැබෙනවා වගේ.
එහෙමයි.
ඒ පැත්තක ඉඳන් සිදුවීම දිහා බලනවා නෙවෙයි මේ.
එහෙමයි.
ඔන්න ඔය කතාවේ මම එකතු වීමක් තියෙනවා නම් දැන් සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ සුඛියත්වේනි.
එහෙමයි.
මෙන්න මේ ස්වකීයත්වය කොහොමද එතන යෙදිලා තියෙන්නේ? මම කොහොමද එතෙන්ට රිංගුයි? ඒක නිකන් හිතන්න ස්වරූපය ලැබුණේ කාටද? වින්දේ කවුද? අඳුනගත්තේ කවුද? අන්න එහෙම හිතන්න ඕන. එතකොට ඒ තමා බවනේ, වෙන කෙනෙක් නෙමෙයිනේ. ස්වරූපේ හම්බුනේ මට නෙමෙයිද?
මල්තනේ හම්බුනේ.
අඳුනගත්තේ මම නෙමෙයිද?
මම හම්බුනගත්තේ
නෑ. වින්දේ මම නෙමෙයිද?
මම. එහෙම.
හිතුවේ මම නෙමෙයිද?
මම.
දැනගත්තේ?
ඒත් මම.
අනේ ඒ දැන් ඒ මම රිංගලනේ එතන. මම එකතු වෙලානේ.
එහෙමයි.
නේද?
ඔව් පැහැදිලිව මෙහෙමයි.
අන්නේ ඒ තමා බව තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සක්කාය කියලා. ස්වකීයත්වේ සක්කාය.
එහෙමයි.
අපි හිතන්නේ ආයේ මට හම්බ වුණ රූපේ මං විඳ වේදනාව.
එහෙමයි.
නේද?
එහෙමයි එහෙමයි.
දුනගත්තදී මට ලැබුණ දේ ගැන නෙමෙයි මේ කියන්නේ. සක්කාය තමයි, සක්කාය තමයි පංච උපාදානස්කන්ධය. යන තැනයි බුදුදහම වෙනස් වෙන තැන. අන්‍ය තීර්ථකයන්ට වඩා.
එහෙමයි.
අන්‍ය තීර්ථකව ගත්තේ දැන් රූපේ කිව්වහම මම නෙමෙයි.
එහෙමයි.
මට හම්බ වුණ දෙයක් නේද?
එහෙමයි.
මගේ දේවල්නේ. දැන් මගේ පුටුව, මගේ කාර් එක, මගේ ගෙදර, මගේ ශරීරය. මගේනේ.
එහෙමයි.
දැන් මගේ කියන්නේ මම නෙමෙයිනේ. ඒවා සක්කායට ලැබුණ දේවල් මිස සක්කාය නෙමෙයිනේ.
එහෙමයි.
සක්කාය කියන්නේ සොකීයත්වය නං. පුටුව කියන්නේ සොකීයත්වය කියන්න පුළුවන්.
ඔව් බෑනේ.
බෑනේ ඒක මට ලැබුණ දෙයක් මිස සක්කායට ලැබුණ දේ මිස සක්කාය නෙමෙයිනේ. ඒත් මගේ කියන්නේ මම නෙමෙයිනේ නේද?
එහෙමයි.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ කියන්න පුළුවන්ද මම නැතුව?
ඔව් කියන්න බෑනේ.
මගේ කියන්න බෑ මම නැතුව.
ස්වරූපය ස්වරූපය ආවමයි ආවනම් උපාදානස්කන්ධය. එහෙම නේද? අපි ගන්න ඕනේ ડોක්ටර්.
ඔබතුමා ස්වરૂපය කියලා කියන්නේ ඔබතුමා ගැනද? ඔබතුමාට ලැබුණ දේවල්. දැන් ඕක බලන්න. ටිකක් ඉන්න මේ කියන ටික මේ. ඔබතුමාට රෙකෝඩ් වෙන්න. දැන් රෙකෝඩින් පෙන්වන්නේ නැද්ද?
නෑ. රෙකෝඩ් කියන එකට ක්ලික් කරාම cloud recording is on කියලා එනවා.
එනවද?
එනවද?
දැන් එනවද එහෙම?
ඔව් ඒක ක්ලික් කරොත් විතරයි එන්නේ දැන්. cloud recording is on.
ඕන් නම් ප්‍රශ්නයක් නැහැ. අපි ගන්න ඕනේ ඒක ඕන්ද කියන එක. cloud recording on කියලා දැන් පෙන්වනවානේ. කවුරු හරි ලොග් අවුට් වෙලා ලොගින් වුණා නම් එතකොට එහි රෙකෝඩින් ඉන් ප්‍රෝග්‍රෙස් කියලා.
ඔව් ડોක්ටර් රවි රෙකෝඩ් වෙනවා. රෙකෝඩින් තියෙනවා.
රෙකෝඩ් වෙනවා නේ. හරි හරි. හරි. එහෙනම් දැන් මේ එතකොට දැන් මං කියපු කතාව තේරුණාද?
එහෙමයි පැහැදිලි.
එහෙන දකින කොට හරි කණෙන් අහන කොට හරි දැන් මට ලැබුණ දෙයක් තියෙනවා.
එහෙමයි.
දැන් සද්දේ ඇහෙනකොට ගන්න හෙලිකොප්ටරේ. දැන් මං අහුවොත් හෙලිකොප්ටරේ කියන්නේ මම කියලා හිතෙනවද?
නෑ.
නෑ. එතකොට සක්කාය කියන්නේ සොකීයත්වයනි.
එහෙමයි.
එතකොට හෙලිකොප්ටරේ කියන්නේ සොකීයත්වයද?
සොකීයත්වය. ඔව්.
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 කියන්නේ හෙලිකොප්ටරේ කියන්නේ වාද?
නෑ ඒ කියන්නේ මට මේ ඒ අදහස මමනේ මම ඒ අදහසත් එක්ක මම ඉන්නවනේ එතන
දැන් අදහස මොකද්ද හෙලිකොප්ටරේ
ඔව් ඔව් ඒක වෙන එකක්
නෙවෙයි මම මේක
ඔව් වෙන එකක්
අදහස කියන්නේ මමද
අදහස කියන්නේ මම නෙවෙයි අදහස තුල මම
අදහස තුල ඉන්න මම නේද සක්කාය කියන්නේ
ඔව් අදහස් තුල ඉන්න මම සක්කාය
කියන්නේ අදහස නෙමෙයිනේ
අදහස් තුල ඉන්න මම එහෙමයි
අදහසට නෙමෙයිනේ සක්කාය කියන්නේ
නෑ
අදහස එක්ක මම යෙදුනා නම් නේද
එහෙමයි
තේරෙනවා
එහෙමයි පැහැදිලි
එතකොට දැන් ඔයා මම ගැනද හොයලා තියෙන්නේ මට ලැබුණ දේවල් ගැන
මට ලැබුණ දේවල් ගැන
ඒවට නේද දැන් රූපේ රූපේ කියලා කියන්න හැදුවේ
එහෙමයි
එතකොට ඔන්න දැන් දහම ඇහුණු නැති අය හිතන පැත්ත සාධාරණයි. ඒ කියන්නේ දැන් ඔන්න හෙලිකොප්ටරේ හින්දා තමයි අපිට දුක එන්නේ.
එහෙමයි.
හෙලිකොප්ටරේ අල්ලගත්තොත් දුකයිනේ.
එහෙමයි.
ඒක මං ආසා හිතුණොත් එහෙම ඔක කඩා වැටුණොත් එහෙම මට දුකයි නේද?
එහෙමයි.
ඒක අපි හිතමු තරහ නම් අර අපිට ඇටෑක් කරන්න එනවා ඔන්න. ඇමරිකාවෙන් එවනවා මොනවා හරි එකක් බෝම්බ දාලා ඕක මගදි කඩා වැටුණත් අපිට
සැපයි නෙමෙයි
සැපයි දැන් දුකයි සැපයි ලැබුණේ මොකක් හින්දාද හෙලිකොප්ටරේ හින්දානේ
එහෙමයි
දැන් හෙලිකොප්ටර කතාව නැති වුණා නම් ඒ දුකයි සැපයි නෑ නේද
එහෙමයි
එතකොට බලන්න ඔන්න හිතෙනවා එහෙනම් හෙලිකොප්ටරේ අයින් කරා නම් රාග ද්වේෂ නැති වෙනවා කියලා.
එහෙමයි.
නේද?
එහෙමයි.
දැන් ඔන්න ඔය වැඩේ තමයි හිතන්න පුළුවන් අය දුක නැති කරනවා කියලා කලින්.
එහෙමයි.
මට ලැබෙන ලෝකෙ හින්දායි දුක තියෙන්නේ. එහෙනම් ලෝකෙ නැති වුණා නම් දුක නැහැ.
ඔව්.
ඕක බුදුදහම නෙවෙයි.
ඔව්.
දුක නැති කරන්න හදපු විමුක්තිකාමීන්ට අහුනේ මේ අරමුණින්ද දුක තියෙන්නේ අරමුණ නැති වුණා නම් දුක නැහැ. එතකොට ඒගොල්ලෝ මොකද්ද කළේ? අරමුණු ටික අයින් කළා. ඒ කියන්නේ කාමයෙන් වෙන් වුණා මුලින්ම. අරමුණු වස්තු කියලා හිතන එකනේ කාමය.
එහෙමයි.
හැබැයි ඒගොල්ලෝ දැක්කා හෙලිකොප්ටරේ බව හින්දා නේද දුක ලැබුණේ. එහෙනම් ඒ බව අයින් කරාම දුක නෑ නේද?
එහෙම.
අන්න ඒ බව අයින් කරන්න හදන එකට කියනවා මොකද්ද? බව අයින් කරන්න හදන එකට මොකද්ද කියන්නේ?
විභව. භවතණ්හා.
භව
විභව වෙන.
විභව.
බව අයින් කරන්න හදන එක.
විභව.
ඇයි බව දුකයි කියලා දැක්කා.
එහෙමයි.
හෙලිකොප්ටරේ බව දුකයි කියලා දැක්කා.
එහෙමයි.
මට දුක එන්නේ ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි හෙලිකොප්ටරේ හින්දානේ.
එහෙමයි.
එතකොට මේ හෙලිකොප්ටරේ බව ලැබුණ නැත්නම් ඒ දුක නැහෙනි. අන්න එතකොට ඒගොල්ලා හිතනවා මේ අරමුණු ලැබෙන භවයේ තමයි දුක තියෙන්නේ. තේරෙනවද?
ඔව් ඒ අරමුණේ ඇලෙන ගැටෙන හන්ද තමයි දුක එන්නේ කියලා.
ඔව් එහෙනම් අරමුණ තිබුණ නැත්නම් ඇලෙන්නේ ගැටෙන්නේ නැහෙනේ.
නෑනේ එහෙමයි.
ඔව් දැන් එහෙම ගියොත් කොතෙන්ටද යන්නේ? ඒක නිවන් මාර්ගයේද නැත්නම්?
ඔව් ඒක වැරදි මාර්ගයක්. විභව පැත්තට.
විභව පැත්ත. අරූප පැත්තට යනවා. රූප ටික අයින් කරනවා.
එහෙම.
හරි.
ඔව් දැන් ඒකෙදි ડોක්ටර් අවි දැන් ඒක මේ මෝඩකමට සකස් වෙන එකක් කියලා දකින්න එක කොහොමද? එතකොට ඒක
නෑ ආයේ අපි දකින්නේ ඒක මෝඩකමට සකස් වෙනවා ඕක බොරුවක් කියලා කරලා මොකද්ද මේ කරන්න හදන්නේ?
ඔය ත්‍රිභව නේද?
ඒකෙන් පැනලා යන්න නේද හදන්නේ?
පැනලා යන්න හදන්නේ.
අන්න ඒක වෑයම් කිරීමන්නේ.
එහෙමයි.
මේ ලැබෙනවා ඕක බොරුවක් කියා අයින් වෙන්න හදනවා.
එහෙමයි.
ඕක මෝඩකමට ලැබෙන්නේ කිය ඒකෙන් අයින් වෙන්න නේ හැබැයි.
එහෙමයි.
කවුද මේ අයින් වෙන්න හදන්නේ?
මමනේ.
මමනේ. තේරෙනවද?
එහෙමයි.
දැන් ඔය ක්‍රමේ යන්න පුළුවන් උපරිමේ අසංඥ වීම නේද?
එහෙමයි. පැහැදිලි. එහෙමයි.
සංඥාතික නැතුව හිටියනම් නිවන.
එහෙමයි.
සංඥා නැතුව ඉන්නවා කියන්නේ අසංඥ
බවනේ. එහෙමයි.
දැන් ඔක සාධාරණයි. දහම ඇහුන් නැති කෙනෙක් විමුක්තිය හොයන කෙනෙක්ට යන්න පුළුවන් උපරිමේ ඔන්න ඕක.
එහෙමයි.
තේරුණා. එතකොට ඕක බුදු දහමේ නිවනද අන්‍ය තීර්ථකයන්ගේ නිවනද?
ඔව් අන්‍ය තීර්ථකයන්ගේ නිවන.
හැබැයි ඒකෙත් ඇලීම් ගැටීම් අයින්
වෙනවා. ඔව් ඒකෙත් වෙනවා මෙහෙම. ඒකෙත් සෑහෙන ප්‍රශ්න විසඳෙනවා ඒකෙත්.
ප්‍රශ්න විසඳෙනවා. ඒක නිවනම තමයි ඉතින්.
ඔව්.
අපිට අරමුණු නැතුව ඉන්න පුළුවන් නම් ඒක දැන් ඇලෙන්නේ ගැටෙන්න විදිහක් නැහැ.
එහෙමයි.
හැබැයි ඇලෙන්නේ ගැටෙන්නේ නැති මම ඉන්නව නේද?
එහෙමයි. එහෙමයි.
අන්න ඒක අහුවෙන්නේ නැහැ නේද ඒක?
ඒක අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙන්නේ නැහැ. මේ බුද්ධානුස්සතිය කියනවනේ ඇහි රූප දැකලා මේ ඇලෙන්නේ කනින් ශබ්ද අහලා ඇලෙන්නේ එහෙම කියලා. අපි ඊට එහා දකින්න ඕනේ දෙයක් තියෙන බව පේනවා. දැන්
Redmi 90 කියලා ජොයින් වුණ කෙනා මයික් එක මියුට් කරගන්න. Redmi phone එකෙන් ජොයින් වුණ කෙනා මයික් එක මියුට් කරගන්න. තමන්ගේ මයික් එක ක්ලික් කරාම මියුට් වෙනවා මයික් කියන එක. හරි. හරි. හොඳයි. දැන් තේරෙනවද අපි ඉන්න වැරද්ද? හම්බ වෙන දේවල් හින්දා දුකයි කියලා දැක්කහම හම්බ වෙන දේවල් නැති කරන්න නේද උත්සාහ කරන්නේ?
පැහැදිලිව මෙහෙමයි උත්සාහ කරන්නේ.
ඔව්. ඒකට මට හම්බ වුණ දේවල් කියන්නේ තමා බව නෙවෙයි නේද?
නෙවෙයි නෙවෙයි.
ඔන්න ඕක තමයි බුදුදහමක් ඇහුන් නැති අය ඇත්තටම දුක නැති කළා.
එහෙම.
හැබැයි දුක නැති කරපු මම
ඉන්නවා.
ඒක පේන්නෙත් නෑ ඉන්නවා කියලා. ඒ අරමුණු නැත්තම් මම නෑ කියලා නේ හිතෙන්නේ.
එහෙමයි.
ඒකයි ඒක අල්ලන්නත් බෑ. ඒගොල්ලන්ගේ උපාදානිකුත් නෑ. උපාදාන කරන්න මොනවටද ඉතින්? අරමුණු නැත්තම් උපාදාන කරන්න එකක් නෑ නේ අල්ලගන්න එක.
එහෙමයි.
හැබැයි උපාදාන නැති වුණාට පරිතස්සනා නැති වුණේ නෑ.
එහෙමයි.
උපාදාන නැති වුණා. අනුපාදා පරිතස්සනා කියලා එකක් තියෙනවා. අනුපාදා අපරිතස්සනා කියලා එකක්
තියෙනවා.
උපාදාන නැති කරාටම දුක කෙලවර වෙන්නේ නැහැ. පරිතස්සනාව තියෙනවා.
ඒ කියන්නේ ආශ්‍රව තියෙනවා කියන එක නේද ડોක්ටර්?
ඔව් ආශ්‍රව කියලා අදහස් කළේ මොනවද? අන්න වෙනවා කියපු ගම.
ඒ කියන්නේ අර මේ 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 ඒකට
ඒකට කතාවක් නැහැ නේ. ඒව නැහැ.
එහෙමයි.
අසංඥ කියලා හිතන් කිසිම සංඥාවක්
නැහැ. නැහැ.
දැන් දුක තියෙන්නේ කොහොමද?
ආ තියෙන්නේ දෙයක්
ඒක නිවනක් කියලාම දැනෙනව නේද? හිතනව නෙමෙයි.
ඔව් එහෙමයි.
අන්න ඔය මට්ටමට ආපු අය හිටියා.
එහෙම.
ඒකට ඒකට බුදුහාමුදුරුවෝ අනුපාදා අපරිත් අනුපාදා පරිතස්සන.
එහෙමයි.
උපාදානෙත් නැහැ, මමත් නැහැ.
එහෙමයි.
හැබැයි පරිතස්සන දුක කෙලවර වෙලා නැහැ.
එහෙමයි.
එයාට තේරෙන්නේ නැහැ ඒක.
ඉන්න බව දන්නේ.
දුක කෙලවර කියලා දන්නේ. ඉන්න බව දන්නේත් නැහැ.
එහෙමයි.
ඉන්න බව දන්නේ. දැන් අපි නිදාගත්තාම ඉන්න බව දන්නවද?
දන්නේ නැහැ. එහෙමයි.
එතකොට ඒක නිවනද?
ඔව් නිවන නෙවෙයි.
එහෙමයි. එතන දුකක් තියෙනවද නිදාගෙන ඉන්නකොට?
නෑ දුකක් නෑනේ.
දුක නැති වුණාට ඒක නිවනද?
ඔව් නිවන නෙවෙයි එහෙමයි.
ඒ සංඥාවක් නැහැනේ ඉතින් අපේ මට්ටමින් ගෙවුවා නින්ද ගියාමනේ.
එහෙමයි.
ඉතින් ඒක නිවන කියලා හිතන්නේ නැද්ද?
ඔව් එහෙම ගන්නත් පුළුවන් එහෙමයි.
ගන්න පුළුවන් නෙමෙයි ඔය භාවනා කර කර ඉන්නකොට දන්නේම නැතුව නින්ද ගිහිල්ලා ඇයි නින්ද ගිහින් කියලා දන්නේ අරමුණක් නැතුව හිටියා.
ඔව්.
දැන් නින්ද ගිහින් ඇහැරෙනකොට නේද ආයේ අරමුණු තියෙනවා කියලා දන්නේ.
ඔව් එහෙමයි.
ඉතින් ඒ එතකන් අර වෙලාවේ නිවන වගේ නේද?
ඔව් ඔව් ඔව්.
එතකොට ඔන්න ඔය ගතිය එනවා ටිකක් භාවනා කරනකොට.
එහෙමයි.
ඊළඟට කියන ඔන්න නිරෝධයට සමාය දුනා කියලා.
එහෙමයි.
හිතෙනවා ඒ මොකුත් නැහැ. මම ඉඳලත් නැහැ. නේද?
එහෙමයි පැහැදිලි.
මේ 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 අපි රැවටෙන්න පුළුවන් තැන්.
එහෙමයි.
ඒ කට්ටිය හිත නිහඬ කරනවා හිත නැතුව ඉන්නවා කියලා කතාවක් කරන්නේ.
එහෙමයි.
ඔන්න ඔය වගේ ගතියකට යන්න පුළුවන් ඇත්තටම අත් විඳින්න පුළුවන්. ඒක ඒක පොඩ්ඩක්වත් හිතන්න එපා මේ නිවන කියලා. නිවන් මාර්ගය කියලාවත් හිතන්න එපා.
එහෙම.
ඒ හිත ඇති වෙනවා නැති වෙනවා කිය කියා බලා ඉඳලා සිත් නැතුව ඉන ගැප් එකක් දකිනවා.
එහෙම.
ඕක අත් දකිනකොට හිතෙනවා ඒක තමයි නිවන කියලා. ඇත්තටම එතන මොකුත් නැහැ නේද?
එහෙම.
ඕක තේරෙනවද අර තද නින්දත් ඔය වගේ කියලා?
එහෙම.
ඔය දෙකේ වෙනස මොකක්ද? දැන් ඕකේ තේරුම් ගන්න ඕක නෙවෙයි නිවන් මාර්ගය.
එහෙමයි.
අපි මේ අරමුණු දිහා බලා ඉඳලා අරමුණක් නැහැ කියලා අරමුණ බොරුව කියලා දකින පැත්ත නෙවෙයි නිවන් මාර්ගය.
එහෙමයි.
ඔව්. දැන් මේ chat එකෙත් දැන් මං කියපු ටික පැහැදිලි ඇති. මේ chat එකේ
තියෙන
මේ ෆොටෝ එකේ ඉන්නේ රවි සර්ගේ අතීත කාලේ ෆොටෝ එකක්ද?
ඔව්
කියලා.
ඔව්.
දැන් ඔන්න ඔය ඔය ප්‍රශ්නේ බලන්න.
ඔව්.
අතීත කාලේ ෆොටෝ එකක්ද? එතකොට ඔන්න පෙර ඇසුර නේද ඔය පේන්නේ කියලා නිකන් කියන්නේ.
අර
එතකොට මම කියනවා එහෙම කියන එක නෙවෙයි මේ නිවන් මාර්ගය
කියන්නේ.
ඔය පේන අරමුණ පෙර සුරක් කියලා කියනකොට දැන් ඉස්සර නම් ඒක කිව්වා ඔයගලන්ට හිතන්න පුරුදු කරන්න.
ඔව්.
දැන් අරමුණ පෙර සුරක් කියන්න ඕන උනේ ඇයි? අරමුණ පිළිගත්තා හින්දාද නැද්ද?
අරමුණ පිළිගත්තා හින්දා.
පිළිගත්. එතකොට ඒක ලෝකෙට අයිති කතන්දරයක් නේද?
ලෝකෙට අයිති කතන්දරයක්. ඔව් එහෙමයි.
ඔක පෙර ඇසුරක් කිව්වත් නැහැ කිව්වත් ලෝකේ නේද?
එහෙමයි.
හරි.
එහෙමයි.
එතකොට දැන් ඒ පෙර ඇසුර කියන කතාවට ගියත් නිවන් මාර්ගෙට එන්නේ නැහැ. මේ හිතට පේන දේවල් පෙර ඇසුරක් කියලා කියන්නේ.
එහෙමයි.
ඕකත් නිවන් මාර්ගේ නෙමෙයි. ඕක කියන්න බුදු කෙනෙක් ඕනද?
එහෙමයි.
ඒක කියන්න බුදු කෙනෙක් ඕනද? අපිට හිතන්න බැයිද ඕක?
ඔව් අපිටත් හිතන්න පුළුවන් එහෙමයි.
අපිට හිතන්න පුළුවන් ඒවා කියන්න බුදු කෙනෙක් ඕනේ නැහැ නේ නේ?
එහෙමයි.
බුදු කෙනෙක් කියන්නේ මේ සත්වයාට මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට කිසියම්ම කෙනෙකුට හම්බ නොවුන දෙයක් පෙන්නලා දෙන්නනේ.
එහෙමයි.
දැන් ඔයාට තේරුණාද මේ මට ලැබෙන අරමුණු ගැන විග්‍රහයන් නෙවෙයි මේ කරන්නේ.
එහෙමයි.
ලැබෙන අරමුණු කියන්නේ ලෝකෙනේ තනිකර ලෝකේ හැදලා ඉවරයි නේද?
එහෙමයි. ලෝකේ හැදලා ඉවරයි.
ඒව නැති කිරීම නෙවෙයි නිවන් මාර්ගය.
එහෙමයි.
බුදු කෙනෙක් පෙන්වන මාර්ගය. දැන් මට ලැබෙන දේවල් හින්දා දුක තියෙන්නේ. ඒ හින්දා ඒ දේවල් නොවුනනම් දුක නැහැ නේ.
එහෙමයි. ඔව් එතකොට ඒකට නම කියන්නේ විභව තණ්හාව කියලා කියන්නේ ඒකට
ඒක මගෙන් නෙමෙයි ඔබතුමාට වැටහෙන්න ඕන
ඒක එහෙමයි
ඒ විභවය නේද
විභව තණ්හාව එහෙමයි
භව නැති කරපු එක නේද
ඔව් විභව
ඔව් ඒතර විභව පැත්තක් නිවන වගේම තමයි විභවය කියන්නේ
ඔව්
හරි හැබැයි නිවන මාර්ගය නෙමෙයි
ඒකටත් කැමැත්තක් තියෙනවනේ.
අන්න හරි. ඒකටත් කැමැත්තක් තියනා නේද?
කැමැත්තක්.
මේ දුක නැතුව ඉන්න කැමැත්ත තියනවා නේද?
කැමැත්ත තියෙනවා.
අන්න ඒකයි ඒක විභව තණ්හාව කියන්නේ.
ඔව්.
ඒක තියෙන ඒ භව පිළිගන්න කැමැත්ත භව තණ්හාව.
ඔව්.
ඒක නැතුව ඉන්න තියෙන කැමැත්ත
විභව තණ්හාව.
විභව තණ්හාව.
අර විභව ડોක්ටර් අවි විභව තණ්හාවට කැමති වෙන්නේ අර එතකොට අර ඇලීම් ගැටීම් වලින්
ඇලීම් ගැටීම් වලින් විතරක් මේක මනින්න ගිහාම වෙන්නේ ඔන්නෝක
එහෙමයි
රාගක්කයෝ දෝසක්කයෝ කියලා ඇලීම් ගැටීම් නැතුව හිටියනම් නිවන කියලා මනිනවනේ කට්ටිය
ඔව් එහෙම කියනවනේ මේ රාගක්කයෝ නිබ්බානං දෝසක්කයෝ නිබ්බානං කියලා
ඔව් ඒක දැන් එතන රාගේ නැති වුණා කියලා රාගේ ක්ෂය වුණා නෙවෙයි. ඒ කියන්නේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා නෙවෙයි.
එහෙම
අරමුණ නැති හින්දා රාගය නැහැ.
එහෙම
ආයේ අරමුණක් ආවොත් එහෙම.
එහෙමයි.
මතු වෙන්න පුළුවන් ගතිය නැති වෙලාද?
මතු වෙන්න පුළුවන් ගතිය නැතිලා නේ.
එන්න තේරෙටා නේද?
එහෙමයි.
අපි රාග අරමුණු නැති තැනකට ගියා කියලා රාගය දුරු වුණා කියන්න පුළුවන්ද?
ඔව් බෑනේ.
බෑනේ.
ඒ අරමුණේ හැටියට වෙනස් වෙන්න පුළුවන් මේක.
අරමුණේ හැටියට වෙනස් වෙන්න නෙමෙයි. අරමුණු නැත්තම්.
ඔව් අරමුණු නැත්තම් ඔව්.
අසඤ්ඤණ. දැන් රාගය තියනවද?
නෑනේ එහෙමයි.
බෑ ඒකත් රාගක්ඛය වුණාට ඒක නිවන නෙවෙයි.
එහෙමයි.
ඒක සෝවාන් වීමවත් නෙවෙයි.
එහෙමයි.
මාර්ගයටවත් ඇවිල්ලා නැහැ. තේරෙනවද?
ඔව් පැහැදිලි. පැහැදිලි.
මොකද අපි ඔතෙන්ට අහු වෙනවා බුදුදහම කියලා.
එහෙමයි.
බුදුදහම පැත්ත බලාතකවත් නැහැ. ඕක අශෘතවත් පෘථග්ජනයාගේ වැඩ.
එහෙමයි.
ඇහිලා නැහැ. දැන් උතනින් ඉදිරියට ප්‍රශ්න එන්න ඕන ප්‍රශ්න විසඳෙන්නත් ඕන.
එහෙමයි.
හිතන ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා.
ඔව් වෙනස් කරා ඒක තමයි අර මේක හිටපු මේක අයින් කරගන්න වෙනවා පොඩ්ඩක් ඒක.
දැන් ඔයාට තේරෙනවද අපි සක්කාය ගැන නෙමෙයි හොයලා තියෙන්නේ සක්කායට ලැබුණ දේවල් ගැන කියලා.
ලැබුණ දේවල් ගැන. ඔව් අද පැහැදිලි වුණා ඒක. සෑහෙන පැහැදිලි වුණා ඒක ලොකු වටිනා දිනුවක් කියලා හිතනවා. ඔබතුමාට ඒකට අප්‍රමාණ පිංක් ඔබතුමාට සඳහන් කරා නේද ડોක්ටර් අවි අර මහා හත්ති පදෝපම සූත්‍රය නේද කිව්වේ
ඔව් ඔව් මහා හත්ති පදෝපම සූත්‍රය
එහෙමයි
ලේසියෙන් තේරුම් ගන්න
එහෙමයි මම ඒක පොඩක් ඒකත් කියවලා බලලා ආයිතයි දවසක ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔබතුමාට අප්‍රමාණ පිංක් ડોක්ටර් අවි
හොඳයි මගේ සමහර විට මට මතක විදිහට හත්වෙනි පොතද කොහෙද ඒ මහා හත්ති පදෝපම සූත්‍රයේ කාලේ මේ ලියපු එකක් ඇති
එහෙමයි
ඊට වඩා දැන් ගැඹුරින් බලන්න
එහෙමයි
හොඳයි පෙරවන් සරණයි
පෙරවන් සරණයි
තනින් හුඟක් අයට ටිකක් විවෘත වෙන්න ඇති අපේ තියෙන අඩුවක් අ නර අනුපාදා පරිතස්සන අනුපාදා අපරිතස්සන මොන සූත්‍රෙද තියෙන්නේ මග
දේශ විභංග
උද්දේශ විභංග එක්කාලේ ඕක අහහා හිටියන්නේ මොකද්ද මේ කියන්නේ ගියක යන්නේ. අමිත ඉස්සේ එහෙම දැන් ඒකට හොඳටම පැහැදිලි ඇතිනේ. උපාදා පරිතස්සන අනුපාදා පරිතස්සන ඒවා කතා කරන්න පුළුවන් ඔය මට්ටමේවත් පොඩ්ඩක් හිතන බලන දකින අය එක්ක වචනවලට ගැලපුවට ඒක අමාරුයි ගන්න.
ප්‍රායෝගිකත්වයෙන් ප්‍රශ්න කරලා තමන් ප්‍රායෝගික
ඒක බලන්න අර ප්‍රායෝගිකත්වයේ යෙදෙන්නේ නැතුව ගලපන්න ගියාට ඔය මට්ටම් අල්ලන්න අමාරුයි ටිකක් නේද? ඒ කාලේ සූත්‍රය අහුගට ඕක තේරුන්නේ නැහනේ. තේරුන්නේ නැහැ කියන්නේ අදහසක්වත් ගන්න බෑනේ මොනවක් කියනවාද මේ කියලා. දැන් ඔන්න ඔය දැන් අද කතා කරපු අදහස හරි ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපි සක්කායද දුරු කරන්න හදන්නේ සක්කායට ලැබෙන දේවල්ද කියන එක. සක්කාය ස්වකීයත්වය. සක්කායද දුරු කරන්න හදන්නේ සක්කායට ලැබුණ දේවල්ද? එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකටද? සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න. සක්කායයි සක්කාය නිරෝධයයි. දැන් සක්කාය කියනකොට ගන්න ස්වකීයත්වයයි ස්වකීයත්ව නිරෝධයයි තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. රෝක ඇහුන් නැති අය කරලා තියෙන්නේ කරන්නේ බුදුදහම කියලත් කරන්නේ ස්වකීයත්වයට ලැබුණ දේවල් නිසා දුක එනවා. ඒ ලැබුණ දේවල් අයින් වුණාම දුක නෑ කියන පැත්තක් තමයි අශෘතවත් පෘථග්ජනයා දුක නැති කරන්න කියලා කරන්නේ. මේ කතා කරන්නේ දුක නැති කරන්න උත්සාහ කරන අය ගැන. එතකොට ශෘතවත් අශෘතවත් දෙකේ වෙනස එතන දැනෙනවා ඇති. බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්න. අපිට ඕක අපි ඇහිලා දකිනකන් අපි කරන්නේ සක්කායට ලැබුණ දේ දුරු කරන්න. ඇයි සක්කායට ලැබෙන දේවල් හින්දා සක්කායට දුක තියෙන්නේ? සක්කායට ලැබුණ දේවල් වලට සිංහල වචනේ තමයි මට මගේ. මට හරි මගේ හරි. මගේ දේවල් වාහනය, ගෙදර, ඉඩම, පවුලේ අය, අම්මා තාත්තා, දූ දරුවෝ, අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම මමද මගේද? මගේ. දැන් ඕගොල්ලෝ දන් දෙන ඒවා ඔක්කොම මමද මගේද? මගේ දේවල් නේද දන් දෙන්නේ? දන් දීමේ චාගේ උපරිමයට එන්නේ තමාගේ දේවල් දෙන එක නෙමෙයි. තමා බව නිරෝධ ප්‍රතිපදාවකට යෙදුණු සක්කාය නිරෝධ ප්‍රතිපදාවකට යෙදුණු සක්කාය නිරෝධ ප්‍රතිපදාව එන්නේ ප්‍රඥා දර්ශනය එක්ක විතරයි. ප්‍රඥා දර්ශනය ප්‍රඥාව ආයතනවල දැක්ම නෙමෙයි. ප්‍රඥාව ප්‍රඥා අපමත්තස්ස වෙනකොට චාගමනු බ්‍රෝහි වෙනවා කියන එක නිකන් දැනෙනවද? සත්‍ය ආරක්ෂා කරන්නේ චාගමනු බ්‍රෝහි. චාගේ කියලා අපි කතා කරන්නේ. ඒකට මේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවට තමයි සතර අදිෂ්ඨානය යෙදෙන්නේ. පඤ්ඤා අපමත්තස්ස සත්‍යානුරක්කණ ත්‍යාගමනුබ්‍රෝහි මොනවූප සමයද සංසිඳීමේ හික්මීම හික්මෙන් සංසිඳීම 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 කියන්නේ මට ලැබෙන දේවල් සංසිඳන එක නෙමෙයි තමා බව සංසිඳීම තමා යදුන් නැත්තම් මට මගේ කතාවේ තියෙයිද තමා යදුන් නැත්තම් මට මගේ කතාවේ තියෙයිද කියන්න සුදුසුද දැන් ඔතන බලන්න අර බලන කෝණය කොච්චර වෙනසක් වෙන්න තියනවද කියලා. දහම දකිනවා ප්‍රතිපදාව වඩනවා කියලා කරලා තියෙන්නෙම සක්කායට ලැබෙන දේවල් අයින් කිරීම නේද? සක්කායට ලැබෙන දේ දුකයි කියලා දැකලා ඒක අයින් කිරීම නේද? සක්කාය හෙල්ලිලාවක් තියනවද? මට ලැබෙන ඔක්කොම නැති වුණත් මම සුඛියත්වයේ එහෙමමයි නේද?
සර් කතා කරන තැනට ගිය සැරේ සර් දැන් කිව්වරේ සක්කායට ලැබුණ දේනේ කරලා තියෙන සකීයත්වයේ හෙල්ලිලාවක් නැණි කියන තැනට ගිය සැරේ සාකච්ඡා වෙදි ගෙනත්ලා නවත්තපු තැනත් එක්ක මං අහන්නේ සර් යෙදෙද්දි පැන නගිනවා කියන තැන ප්‍රායෝගිකත්වයේදී යෙදෙද්දි පැන නගිනවා කියන එක මම සමරයිස් කරලා කිව්වොත් ඊතකොට යෙදෙද්දි පැන නගිනවා නම් වෙන් කරලා ගන්න වෙන් කරලා කතා කරන්න බෑ කියලා ලෝකෙට අයිති නුවණක් සර් මම ඒකට කියන්නේ ලෝකෙට අයිති නුවණක් එනවා ඊතකොට බ්‍රේක් වෙනවා අපි හිතාගෙන හිටියේ ලෝකෙට අයිති දෘෂ්ටිය වෙන් වෙලා තියෙනවා ඇහැ මම වෙන් වෙලා ඉන්නවා මගේ ඇහැ වෙන් වෙලා තියෙනවා රූප දැනගත්තත් නැතත් පෙවුණත් නැතත් රූප වෙන් වෙලා තියෙනවා කියන තැන නිත්‍ය සංඥාව මම ජීවත්වන නිත්‍ය සංඥාව කැඩෙනවා වෙන් කරලා කතා කරන්න බෑ වෙන් වෙලා වෙන් කරලා කතා කරන්න බෑ යෙදෙද්දි උපදිනවා කියලා. ඒක එක දෘෂ්ටියක් ලෝකෙට අයිති. ඒ වගේම එතනම සර් පේනවා දැන ගන්නවා. නැ පේනවා රූපය ඇහැ කිව්වහම පේනවා කියන එකටයි ඔය තුනෙන් කිසිම එකකට මේ පේනවා කියන එකට වැඩි බර තැබීමක් එහෙම නෙමෙයි. පේනවා කියන්නේ පැන නැගීමක් කියන තැනට. දැන් වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇහැ රූප විතරයි කියලා. පේනවා කියන්නේ පැන නැගීමක් කියන තැනට ඇවිල්ලා ඒකත් කට්ටියදා කතා කරා. මිස් කෙනෙක් දෙතුන් දෙනෙක්ගෙම කියුණා පැන. එතකොට කිසිම එකකට වැඩි බර තිබීමක් ගිහින් නැහැ. එතකොට පෙන්වීම කියන එක විතරක් ඉතුරු වෙලා ඇහැ රූප නැති වෙන කතාවකට යෙදෙන්නේ ප්‍රායෝගිකත්වයේදී. සමාන කියලා. ඊට පස්සේ තව දුරටත් හිතද්දි ලෝකෙට අයිති නුවණක් එනවා. මොකද්ද?
වෙනීමක් නැති වුණා නම් හරි කියලා.
නෑ නෑ නෑ. ඒ විභවයනේ. ඒක හොඳටම පැහැදිලි. සර් නෝමග යවන්න එපා පොඩ්ඩක් ඉන්න. ඒක හොඳටම පැහැදිලි. ඒක බුදුදහම නෙමේ නැති වෙන්න ඕන කියන. නැති වුණා සකියත් හෙල්ලෙන්නේවත් නෑනේ සර්. ඇති බවත් නිත්‍ය සංඥාව නැති බවත් නිත්‍ය සංඥාව කියන ලෝකෙට අයිති නුවණක ඉඳලා ප්‍රශ්න කරොත් හොඳද සර් නැති බව කියන එකේ විශේෂත්වයක් නැහැ ඇති බව දෙකම සකීයත්වයේ කියන පැත්ත හෙල්ලිලාවක් නැහැ හරි ඒක තමයි සර්ගේ ප්‍රශ්නෙට මේ මම කතා කරේ මම කියන්න ගිය සර් යෙදෙද්දි කියන එකට දැන් අපිට ඒකත් අපි කතා කරාට පස්සේ මං සර්ට ගිය සැරේ කට්ටිය කතා කරද්දි කිව්වනේ අරුණ නැගුණ කියලා සර් කිව්වා අරුණ නැගුණත් නෙමෙයි කිව්වා සර් හොඳද? ඊතකොට මං ඒ හින්දා කියනවා ඒක ලෝකෙටයි තියෙන නුවණ ලෝකෙටයි තියෙන්නේ හැබැයි යෙදෙද්දි කියලා අපිට කතා කරන්න දැන් පුළුවන් වෙලානේ යෙදෙද්දි
ඔව් ඔව් අන්න
පස්ස සමුදය එකාන්තයක්, පස්සය එකාන්තයක්. හැබැයි පස්ස නිරෝධය කියලකවත් කතා වෙනවා. යෙදෙත්ති කියලා කතා කරන්න පුළුවන් වෙලානේ තාම. ඒකයි මේක ලෝකෙට අයිති කියන්නේ සර්මා. ප්‍රායෝගිකව ලෝකෙට අයිති යෙදෙත්ති කියලා දැන් මේ කතා කරන්න පුළුවන්. යෙදෙත්ති කියලා නැති වුණේ මොනවාද කියලා කතා කරන්න පුළුවන්. හැබැයි තාම අතෙන්ට ගියේ නැහැ. ඒ කියන්නේ හරිම හරි දැක්ම නෙමෙයි. හැබැයි ලෝකෙට අයිති නුවණක්. ලෝකෙට අයිති නුවණක් යම් මට්ටමක දෘෂ්ටියක් කැඩුණා විතරයි. හොඳද සර්? එතනින් එහාට මම හිතපු ටික කියන්නද මෙතනින් නවත්?
මට හිතා ගන්න පුළුවන්. පස්ස නිරෝධය, දැන් පස්ස නිරෝධේ තැවරිලා නේද ඔය කතා ටික නේද?
එහෙමයි සර්.
ඒක නොතරවි නෙමෙයි. මජ්ජේ මන්තා නලිප්පති නෙමෙයි. මජ්ජේ තැවරිලායි පස්සේ පස්ස සමුදයයි වෙන්න බෑ කියන්නේ මැද ඉඳ අන්ත දෙක ගැන අන්ත දෙක අයින් කළා කියලා මැද ඉඳන් කතා කරනවා. පස්ස නිරෝධය වුණා නම් ඕව නෑනේ. හැබැයි පස්ස නිරෝධී නොතැවුණා නෙමෙයි. මජ්ජේ මන්තා නලිප්පති නෙමෙයි. යෙදෙද්දී කියනකොට යෙදෙද්දී කියන එක අල්ලගෙන නේද?
දැන් සතුටු වෙන්න බෑනේ, අභිනන්දනයක් වෙන්න බෑනේ බුදුදහම දැක්ක කියලා.
ඔය බවත් ලැබුණා නෙමෙයිද නේද?
ඔව්. දැන් සර් කිව්වනේ අරුණ නැගුණත් නෙමෙයි කිව්වනේ සර්. හොඳද? ඔව් එහෙම කිව්වනේ. එතකොට දැන් හරි මේ නිත්‍ය සංඥාව කැඩුනායි කියලා ඒක ලෝකෙට අයිති දැක්මක් නේ. එතකොට සතුටු වෙන්න බෑ. එතකොට තව හිතන්න ඕනනේ හිතන කෙනෙකුට සර්. ප්‍රායෝගික හරි. එතකොට ඇහිම නෑ පෙනීමනේ අපි ගත්තේ. ඕන කරුණා. එතකොට ඔතනමයි. හැබැයි හික්මීම පැත්තට දැන් තාම යෙදෙද්දි පැන නගිනවා කියලා කතා කරන්න පුළුවන්. පැන නගිනවා කියද්දි ඒකෙදි කියවිලා ඉවරයි, කිව්වත් නොකිව්වත් අර පැත්තක්. එතකොට මේ බැහැ ගැනීමෙන්මනේ තාම අපි කතා කරන්නේ. ඒ කියන්නේ යෙදෙන යෙදීම පිළි අරගෙනමයි. හැබැයි දැඩිව නෙමේ, දැඩිව නෙමේ. ඒ තුල බැහැගෙනමයි තාම කතා කරන්නේ. එහෙමනම් අර ගින්න තුල කොහා එහෙ මෙහෙ කොච්චර පැන්නා පිච්චෙන්නේ නැතුව ඉන්න බෑනේ. එතකොට මේ දිය සුලිය.
ඔව්. ගින්න ඇතුලේ පනින වේගය ටිකක් වැඩි වෙලා දැන් ඒ හින්දා
පිච්චෙන්නේ. ඔව්. එහෙම එකක්. හැබැයි තාම දිය සුලිය ඇතුලේ.
ආ ආ. හන්දේ වේගෙන් පනිනවා. පිච්චෙන්නේ නැති වෙන්න වේගෙන් පනිනවා එහාට මෙහාට. හැබැයි ගින්න
මෙතනින් ඉක්මෙන්න නම් ඔන්න සර් මට හිතෙන දෙයක් මං කියන්නේ. මං ගිය සතියේත් කල්පනා කරා එක දවසක් වගේ නිවාඩුවක් ආවහින්න. මෙතනින් පයින්ද නම් හොඳද මේ ලෝකෙට අයිති නුවණින් සතුටු වෙලත් බැහැ. ඔන්න දැන් තමා ධර්මය අහන්න සුදුසුයි කියලත් කියනවා. ප්‍රායෝගිකත්වෙදි දැන් මෙතන ගැටි ගැටි හිත හිත ඉද්දි මෙන්න මෙහෙම පැත්තක්. අනුගතය කියන්නේ සම්පූර්ණ බාහිරෙන් එන්න ඕන මෙතෙන්ට වගේ පැත්තක්. බාහිරට දැන් යොමු වෙන්න සුදුසුයි. මොකද දන්නවද? දැන් හොයලා හොයලා හැතිවැට්ටිලා උප්පරිම අසරණ වෙලා තින්නවා. දියසුලියෙන් පැන ගන්නවත් බෑ. දැන් එයා අර හොඳට රත් වෙලා තියෙන්නේ. දැන් යකඩේ නමන්න පුළුවන් වගේ. දැන් හිම්බත්ම වෙලා ඉන්නේ. ඊතකොට මෙල්ල කරන්න ලේසි වගේ එකක් සර් මට හිතෙන්නේ. දැන් සුදුසුයි අනුගතයට ඔන්න මෙතනින් හයින්ද ධර්මයක් ඇහෙනවා වගේ එකක් මට හිතෙනවා. දැන් සර්
ඔය කතාව මං කිව්වා.
ඔව්. Tamanta දැනින්නත් එයි සර්. එහෙම
නෑ. මෙච්චර මේ තාම දහම නෙමේ. තාම ඔයගොල්ලෝ දහම ඇහෙන සුදුසු කමට ඕන ටිකයි මේ කියන්නේ කියලා කිව්වා නේ.
ඔව්. හැමදාම කියනවනේ සර්. හැමදාම කිව්වට හැමදාමත් ඇහෙන්නේ නෑනේ. හරි. ඊතකොට සර් න නිමිත් ඒකනේ නිමිති ගැනීම මැනීම වගේ පැත්ත මෙතෙන්ට ඇවිල්ලා බලද්දි පේනවා. නිමිති ඒ කියන්නේ එකතු කරන ගතිය, ඒ තියනේ එකතු කරනවා නෙමෙයි. එහෙම නෙමෙයි මේ අදහස. මනින ගතිය, නිකන් විනිශ්චය දෙන ගතිය. මේ නිකන් මේ හරි ලොකු වැඩක් කරනවා වගේ, තනි කර හිස් වැඩක් වගේ. හිතෙන්නේ හොඳ ලොකු වැඩක්, තනි කර හිස් වැඩක් කරනවා වගේ නිකන් විනිශ්චය දෙන ගතිය. ඒ කියන්නේ මේ මනින ගතිය, ගිනීම් එකතු කරන ගතිය. හොඳද සර්? තවදුරටත් කිව්වොත් නිකන් මේ අර දැන් හිතීම කියන පැත්ත තමයි මම ප්‍රායෝගිකව බලන්නේ. මේ හිත හිත දැන් හිතීමක ප්‍රායෝගිකත්වයට මම පයින්වස ප්‍රායෝගිකත්වෙදි මගේ දැන් ඉන්නේ එකම තැන හිතනවා. මොකද දැන් ශුන්‍යාගාරයක නම් බිත්ති හතරයි ඉන්නේ, මොකුත් නැහැ. එළිය වැටෙනවා, දවුව වැටෙනවාද කියලා ඉතින් තේරෙනවා. හිත හිත ඉන්න එක, හිත හිත දැනගන්නවා කියලා ගමක ප්‍රායෝගිකත්වෙදි. සර් දැන් මේ හිතීම කියන එක හිතීමක ඉදි දන්නෙම නැහනේ. හිතීම කියද්දි දේවල් වලට ගිහින්, හොඳද? හිතීම හිතීම බවට අවදිමත් අවදි වෙනවා. හිතීම හිතීම බවට අවදිමත් වෙද්දි ඉස්සර අපි ගියේ හිතීම නැති වෙන්න ඕන කියලා. ඒ පැත්ත නෙමෙයි මේ කියන්නේ. ඒ විභවය පැත්තවත් එතනින් හොයන නිවනක් ගැන නෙමෙයි. එතකොට හිතීම කරදරයක් කියන පැත්තක් නෙමෙයි. හිතීම හිතීම බවට අවදිමත් වෙද්දිස අවදි. හිතීම කියන අර මැනීම, නිකන් එකතු කරන ගතිය, විනිශ්චය දෙන ගතිය, අන්න ඒ කරුණ නිකන් හිස් වැඩක් කරනවායි වගේ නිකන්. ඒ කියන්නේ ඕනකම. දැන් ඉස්සර දැඩිව ඕනකමක් තිබ්බා. දැඩි ඕනකමක්. අන්න ඒ ගතිය එහෙම නෙමෙයි වගේ. විනිශ්චය දෙන ගතිය, මනින ගතිය, අන්න ඒ ගතිය පෙනි පෙනි මගේ ප්‍රායෝගිකත්වයේදී පේනවා. අන්න ඉතින් මං ඉන්නේ ඔතන. හැබැයි දැන් මට හිතෙනවස මෙන්න මේ බලන බැලිල්ල තුල කියන්න දෙයක්වත් නැහැ වගේ. ඕක තමයි ප්‍රතිපදාවක් කියලා ඒකට මං කරන්නේ සර්. තෙරුවන් සරණයි. එතකොට අර සර් නවත්තපු තැනින් තව චුට්ටක් ඩිරෙක්ෂන් එක වෙනස් වගේ. දැන් මේව නැත්, ඒ කියන්නේ පේනවා කියන එකටත් නෙමේ ફોකස්. හොඳද? යෙදෙද්දි කියන කරුණටත් නෙමේ ફોකස්. දැන් හිතීම හිතීම බවට අවදි වෙද්දි විනිශ්චය දෙන මනින ගතිය නිකන් අර ඒකට ඕනකම, ඒක හිස් වගේ පැත්තකින් නිෂ්පල වගේ පැත්තක් පේනවා. අන්න ඒක දැකීම කියද්දි දකින දේටවත් දකින මමවත් එහෙම නෙමේ ඉස්සර ඒවනේ. යෙදෙද්දි දකින සිද්ධියෙන් තොරව වෙන් වෙලා කතා කරන්න බෑ කියන තැනට සර් ගෙනාවනේ. හැබැයි දකීම කියන එකටත් බර, එක හා සමාන බර තැබීමක් නේ. ඒකත් පැන නැගීමක් කියන තැනටත් ආවනේ. එතකොට දැකීම තමා සිද්ධිය, හික්මෙන්නේ එතන. හැබැයි දැකීම කියන එකට නෙමේ බර තැබීම, යෙදෙද්දි කියන කරුණටත් නෙමේ බර තැබීම. ඒක එහා ඕවකම් වෙලා ඒක බිග් පික්චර් හයි ලෙවල් වියු වගේ මං කියන්නේ. ඒ කරුණටත් නෙමේ දැන් ફોකස්. විනිශ්චය දෙන ගතිය, මනින ගතිය කියන තැනට ફોකස්. ඒ කරුණ බල බල ඉද්දි දැන් හදිස්සියකුත් නැහැ. ඉස්සර තිබ්බ ලොකු හදිස්සියකුත් නැහැ. ඒ වුණත් එපා, අර එපා වෙන ගතිය කියන්නේ නිකන් උවමනා මොකක් හරි එහෙකුත් වෙනවස. මං ඒක හෙව්වේ නැහැ. මොකක් හරි එහෙකුත් වෙනවා. හැබැයි දැන් මම කර කර ඉන්නේ ඔතන තමාස. තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි. ඒ කියන්නේ යෙදෙද්දි කියන තැනටත් අන්න ફોකස් වෙනවා. යෙදෙද්දි තමයි කතා ටික ඔක්කොම තියෙන්නේ. යෙදෙද්දි කියන්නේ මොකද්ද? කෙසේද? හිතද්දි කියන්නේ මොකද්ද? පෙනෙද්දි කියන්නේ මොකද්ද? ඇහෙද්දි කියන්නේ මොකද්ද? දැනගනිද්දි, දැනෙද්දි. දැන්ටත් ෆෝකස් වෙන්න පුළුවන්. පුළුවන් කියන්නේ ඉතින් කොච්චර සියුම් වෙලා ගියත් පේනවද? කාංචි සංකාර නිච්චතෝ සමන පස්සති නම් බුදු දහමේ උණුසුමත් ලැබිලා නෑ කියලා කියන්නේ ඇයි කියලා. අපි සියුම් වෙවි සියුම් වෙවි යනවා ඉතින්.
පොඩ්ඩක් ඉන්න සර්, අර මං කිව්වේ විනිශ්චය දෙන ගතිය එහෙම එතෙන්ට ෆෝකස් නම් ඔන්න ඔය කිංච සංකාර නිච්චතෝ සමනුපස්සති කියන එක වෙන්නේ නැහැ වගේ හිතෙනවා. මට එහෙම හිතෙන්නේ සර්. මොකද දන්නවද? දැන් කිසිම එහෙකට මනින්න බෑ වගේ නිකන් මැනීමේ උදේවය වගේ එහෙම කියන එක වැරදි. මං අදහස ගන්න කිව්වේ විනිශ්චය දීමේ උදේවය වගේ. එතකොට කිංච සංකාර කියලා මොකුත් එහෙම කියන එකත් වැරදි.
ඒක හොඳයි. මැනීමේ උදේවය වගේ මැනපු දේ නෙමෙයි, මැනීමේ උදේවය. අන්න අතෙන්ට තමයි හැරෙන්නම. මැනපු දේ නෙමෙයි මැනීමේ. මනින්න පුළුවන් උනේ ඇයි? අපි මැනපු දේ එක්කනේ බලන්නේ. එහෙම නෙමෙයි. මැනීමේ උදේවය මේක ලස්සනයි. මනිනවා කියන එක මොකද්ද? කෙසේද? අපි මැනපු දේ එක්කනේ මනිනවා කියලා දන්නේ. මනිනවා කියන්නේ මොකක්ද?
සර් මෙතෙන්ටත් දැන් අරුණ නැගුණවන්නේ අරුණ නැගිලවත් නැහැ කියලා කියන්න බෑනේ.
එච්චර මං ඉක්මන් වෙන්නේ
සර්ගේ උත්තර එපා. මං කොහොමත් යෙදෙන යෙදීම තුල මං ප්‍රායෝගිකත්වයේදී බලනවා, තවදුරටත් විමසිලිමත් වෙනවා, තවදුරටත් බණ අහනවා. හැබැයි සර් මේ අර හිතන හිතිල්ල දැන් නැහැ. අර ගහස පොළොවට අත ගහන්න හිතන හිතිල්ල නෑ දැන්.
දැන් ඉස්සර තිබුණ කලබලේ නෑනේ.
නෑ හිතන හිතිල්ල සර්. අර ඔළුව නිකන් පිටු හැදෙන්න මේ සිතුවනේ ඒකත් නෑ දැන්. දැන් තියෙන්නේ සුවසේ නිකන්. එහෙම කියන එක වැරදි. නිකන් බලන බැලිල්ලක්. හැබැයි සර් මට සිහිය පිහිටන්නේ නෑ. ඒ සිහිය පිහිටන්නේ කියන්නේ මම වෙන වැඩනි කරන්නේ. එහෙම කියලා සර්ට කියන එකත් වැරදි. වෙන වැඩ කර කර ඉඳලා මේ සිහිය පිහිටන්නේ කියලා. හැබැයි පිහිටන වෙලාව හැම වෙලාවකම මම වෙලාව වෙන් කරගෙනත් බලනවා. දැන් මට ඉස්සරහටත් වෙලාව වෙන් කරගෙන බලන්න මේ හැමදාම අවුරුදු වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ මට හොඳටම මේක බලන්න පුළුවන් අවුරුදු දවස්වල හොඳ නිවාඩුවක් වෙනවනේ. තෙරුවන් සරණයි.
දැන් ඔන්න වෙන වැඩයි වෙන වැඩයි. මම අනිත් පැත්ත මේක බලනවා. වෙන වැඩයි මාර්ගයයි. මොකද්ද?
මනිනවස් ඒ විදිහේ දෙයක් තියෙන්නේ
නැහැ.
එතකොට ඔය ප්‍රශ්නේ නැතුව යනවා.
එතකොට දැන් ඔයා කිව්වේ මොකක්ද?
කැමැත්ත දිනවනේ.
දැන් ඔයා කිව්වේ මොකද්ද?
ඒ ගතිය මගේ තියෙනවනේ.
නෑ නෑ. අන්තිමට කියාගෙන ඇවිල්ලා ආවේ. මනින එකෙත් උදේවයි බලනවා කිව්වා නේද?
එහෙමයි.
දැන් වෙන වැඩයි මාර්ගයයි කියනකොට මනින එකද මනපු දෙයද?
මනපු දෙයස අනිවාර්යෙන් එක කරුණ එක්කනේ. හැබැයි එක කරුණ කියද්දිම කටගද්දිම මේ පැත්තෙන් මනින ගතිය වේනවනේ. ඒ හින්දා මං ඒ කියන්නේ එක කරුණ පේනේ හින්දා මේක කිව්වට කමක් නැහැ. එක කරුණක් පේනවනේ සර්.
දැන් ඒකම එක්ක මනින ගතියට ફોકસ වෙන්නකො මනපු දෙයට නෙවෙයි.
එහෙමයි සර්. එහෙමයි.
කියාගෙන ආවේ නේද?
එහෙමයි.
නැහැ. එතකොට සක්කායේ උදේවය බලන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධයේ උදේවය නේද බලන්න කියන්නේ.
එහෙමයි සර්.
සක්කායේ උදේවයි කියන එක අපට තේරෙන්නේ නැහැ නේ කොච්චර කිව්ව.
සක්කායට ලැබුණ දේ නෙමෙයි සකීයත්වය. ඒ කියන්නේ දැන් ඒක සර් දැනගන්නවා කියද්දි දැනගන්න දේ නෙමෙයි එතනිනුත් බලන්න පුළුවන් දැන ගැනීම උදේවය වගේ.
ඔන්න දැන් මේයි අපි බලලා තියෙන්නේ සක්කායේ උදේවයද සක්කායට ලැබුණ දේ උදේවයද?
සක්කායට ලැබුණ දේ උදේවයනේ. හැබැයි දැන් අපි සක්කායේ උදේවය කිව්වොත් දැනගන්න දේ නෙමෙයි දැන ගැනීම කියන තැන. හැබැයි එතනත් අර බැහැගන්න බෑ කියන තැනටත් අපි ආවනේ. යෙදෙද්දි කියන එකත් වෙන්න බෑ කියන්නේ ඒ කරුණත් ඉක්මව යන්න ඕන. යෙදෙද්දි පැන නගිද්දි කියන කරුණත් ඉක්මව යන මට්ටමකින් සර්.
දැන් පේනවද ඔය කියන කතාව කොච්චර ගැඹුරුද? සෝවාන් වෙන්නත් පංච උපාදානස්කන්ධේ උදයවයි. සකෘදාගාමි වෙන්නත් පංච උපාදානස්කන්ධේ උදයවයි. අනාගාමි වෙන්නත් පංච උපාදානස්කන්ධේ උදයවයි. රහත් වෙන්නත් පංච උපාදානස්කන්ධේ උදයවයි. මේ පංච උපාදානස්කන්ධේ අපි නිකන් ගලපගෙන තියෙනවා මට හම්බ වෙන දේවල් කියලා. බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධේ කියන්නේ සකීයත්තේ සක්කාය කියන කොපමණකින් සක්කාය වෙයිද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් බලන්න උතන කොච්චර වෙනසක් වෙන්න ඕනද මේ බලන ක්‍රමෙ? එහෙමම අනිත් පැත්ත හැරෙන්න තියනවා නේද? අපි හිතන් ඉන්නවා පංච උපාදානස්කන්ධ උදේවේ බලනවා කියලා. හැබැයි අසෘතව ඇහිලා නැහැ. ඒකයි මං කිය මේ ඇහෙන්න සුදුසුකම ගන්න තමයි මේ ඇහෙන්න සුදුසුකම තමයි මේ හදන්නේ නෙමෙයි ධර්ම ඇහෙන්න සුදුසුකම සීම විදිහකට ගලපන්න පුළුවන්ද මේ දර්ශනයට එනකොට? මෙන්න මේකයි ඔය කියන්නේ කියලා ලැබෙනවා නම් එතන ප්‍රශ්නයක් කියන එක තාමත් ඒකෙම ඉන්නවා. හින්දා ඒක දැනෙන්නේ නැහැ. එනකට අඩු ගානේ මොන වගේ කතාවක්ද මේ කියන්නේ කියලාවත් පොඩ්ඩක් අදහසක් එනවනේ. අරුණ නැගෙන්න අරුණ කියන්නේ මොකද්ද කියලා නිකන් දකින්න හැකියාව එන්නේ නැහැ.
එතනදී අර ඉස්සෙල්ලා කතා කරපු මහත්තයාගේ අදහසින්ත් අර කියුණානේ. ඒක මම අර මේ අනුමදසි හාමුදුරන්ගේ බණවල නිතර අහපු එක ඇහුණ එක. මේ ඒ වුණාට දැන් අර ඒක දැනෙන ගතියක් ආවා ඒ සාකච්ඡා. දැන් මෙතන සාකච්ඡාවේදී එතකොට අර රූපයෙන් මිදීම කියන එක නෙවෙයි වෙන්න ඕනේ. රූපය පිරිසිදු දැකීම කියන එක නිතර මේ දැන් ඒ කියන්නේ එතනින් අදහස් වෙනවා කියන අදහසකුත් මට ආවා. ඒ කියන්නේ දැන් අර රාසඤ්ඤතල එහෙම නැත්නම් අරූප වලට යන්නේ රූපයෙන් මිදීමනේ. රූපයෙන් මිදිලා එතකොට දරුවගෙන් මිදෙනවා, අපි දකින දෙයින් මිදෙනවා. එහෙම එකක් නෙවෙයි වෙන්න ඕනේ. රූපය පිරිසිදු දැකීම කියන එක නෙවෙන්න ඕනේ කියන අදහසක් මට නිකන් මතු වුණා. ඒ සාකච්ඡා සම්බන්ධයෙන් කිව්වේ. අනිත් එක තමයි මම මේ සතියේදී දැන් අර ගිය සතියේදී අර අපි සාකච්ඡා කළානේ අර එයින්ම නිපං කියන එක. අර යෙදෙද්දි ඒ බලද්දි කියන කතාවත් එක්ක දැන් අර ඉස්සෙල්ලා අර මේ අමිත මිස් කියපු කතාවත් ඉතින් හරි වටිනවා. එතකොට මම මේ සතියේ ගොඩක් මට මේ යෙදුනේ මම හිතෙනවා කියන එක. ඒ කියන්නේ දැන් ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඔය ආදි වශයෙන් බලද්දී කියනවට වඩා දැන් මට හිතෙනවා කියනවා හිතෙනවානේ මොනවහරි හිතෙනවා. ඔතෙන්ට කොහොමද ඕක මොකද්ද වෙන්නේ මොකද්ද මේ වෙන්නේ හිතෙනවා කියන එක. එතකොට අර දැන් පෙර ඇසුර අරව මේවා එතනත් එතන එදා ප්‍රශ්න කළානි මට ඕකත් ආවා. එතකොට හිතෙනවා කියනකොට කොහොමද දැන් ඒක මට බලද් ඒක මේ යොමු වෙද්දී ඒකත් අර වගේම මේ එයිම පැන නැගුණ එකක් නේද කියන අදහස ආවට මට ඒක පිටයි කියන්න බෑ. කොහොමත් පිටයි කියන්න බෑ. ඒ කියන්නේ දැන් හිතෙනවා දැන් ඉස්කෝලේ යන කාලේ ගැන හිතුණා. ඒකම මට හිතන්න කියන්නේ මේ අහලකවත් නැති දෙයක් හිතනවා. එතකොට අර මන ධම්ම කියන එකේ පිළිබඳ මම පොඩ්ඩක් පැටලිලා හිටියා. එතකොට අර ධම්ම කියලා එන්නේම මනසට එන අරමුණු ගැනනේ. එතන ධම්ම කියන්නේ කියන එක ආවා මට. ඔය මේ කවුද නිවෙන නිවීම මේ දේශනාවලදී මම ඒක පොඩ්ඩක් ඒකත් එක්ක ඊට පස්සේ මේ ආපහු බැලුවා එව්වා. ඒක මේ ඊට පස්සේ මේ ඔතනදී එයින්ම නිපං කියනකොට එතන ඒ කියන්නේ ඒක වෙන්නේ එහෙම වෙන්නේ හිතද්දී. එතකොට මනසක් කියන එකක් කොහෙ තිබුණාද, මේ අරමුණක් කියන එකක් කොහෙ තිබුණාද, මනෝ විඥානය කොහෙ තිබුණාද කියන ගැටලුවක්. ඒ කියන්නේ ගැටලුව නෙමෙයි, ඒක තිබුණ දෙයක් නෙමෙයි, එතනදී එයිම පැන නැගුණ එකක් කියලා. ඒ වුණාට ආයිමත් ආපහු මට වැටෙනවා දැන් අර මේ ඇහැ රූප චක්කු විඥානය කියනකොට එතනදී ඒ වෙලාවේ පැන නැගුණ එකක් කියන එක ටිකක් හිතන්න මට ඒක පහසුවක් තියෙනවා. ඒක පුළුවන්. ඒත්තේ ඒ වුණාට ආයිමත් ආපහු මං යනවා දැන් ඇහැ අතර හිතන එකයි. ඔය ටික තමයි මට ඔය මේ දවස්වල හිතුනේ. අතෙන්ටත් ආය ආපහු මං ගියා ඇහැ රූප චක්කු විඥාන. එහෙමනම් අන්ධයාට පේන්නේ නැහැ නේද සර්? අන්ධයාට ඔය ටික වෙන්නේ නැහැ. බලද්දී කියන එක වෙන්නේ නැහැ. එහෙනම් ඒ මොකද එතන දැන් ඒ වෙලාවෙම පැන නගින දෙයක්. එහෙමනම් මේ පැන නගින්න පුළුවන් පසුබිමක් තියෙන්න ඕනනේ කියන පැත්තට ආවම. ඊට පස්සේ ආයිම මේ දැන් එතකොට නිත්‍ය සංඥාවක් වෙනවන්නේ. එහෙනම් එහෙම පසුබිමක් තියෙනවා කියනකොට ඒකත් වෙන්න බැහැනේ. එහෙමනම් ඒ තෙන්ඩ ගියාම මට අර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන පැත්තකට ගියා. ඔන්න ඔහොම ගියා. එතනදී එකම අර දැන් මේ මිලකතිස්ස වැඩි මිනිස්සයා ගැනත් මට මතක් වුණා. අර ඒ වෙලාවේ වෙනස් වුණ මේ යන්නේ අර මේ වතුර පෙනුනේ නැහෙනි. ලේ වගේ නෙමෙයි වතුර හිස් වගේ නේ. ඒතන දැන් දැක්කේ නැහැ. ඔව් වතුර තිබුණා කලී තිබුණා දැන් දැක්කේ නැහැ. ඔතෙන්ටත් ගියා. එතකොට අර අන්න අරක මගේ චුට්ටක් ලිහුණා. ඒ කියන්නේ ඒකත් එත් පැන නැගුණ දෙයක් කියන්නේ.
ඥාන වෙනස් වීමක් විතරනේ නේද?
ඔව් කර්මේ. ඔව්. එතකොට ඔව් සංඥාවේ. ඔව් එතකොට අන්න එතනත් මට ආවා එහෙනම් ඒකත් පැන නැගුණ ඒ අවස්ථාවක් කියන ඒ වගේ එකක් තමයි හිතට ආවේ. ඒ ඔක්කොමත් එක්ක අර මනසට ධර්ම අරමුණු කියනකොට ඔතන ඒක මට මේ කියන්නේ ධම්ම කියන එක කොහෙවත් තියෙන එකක් නෙවෙයි කියන එක ආවට ඒක මට ඒක හරියට විසඳන්න බැහැනේ. කොහොමත් මට විසඳෙන්නේ නැහැ
ප්‍රශ්නේ. ඔව් ධම්ම කියන එක බලන්න වතුර සංඥාවයි වතුර නැති සංඥාවයි දෙකම ධම්මනේ.
ධම්ම. එතකොට ධම්ම කියන එකත් මේ ධම්ම කියන එකත් මේ තියෙන ඒ කියන්නේ මඤ්ඤණාවක් වගේ කියලාත් වගේ මට දැනෙනවා. ඒකත් මට එහෙමම තේරෙන්නේ නැහැ. ඕක උතන තමයි මම දැන් ඉන්නේ. ඒ කියන්නේ මන ධම්ම මනෝවින් අපිට ප්‍රශ්නේම හිතෙන එකනේ. එතකොට එතනදී මම හුඟක් ගියා. දැන් හිතෙනවා කිව්වහම ධම්ම අරමුණ මොකද්ද? අරමුණක් ආවේ කොහොමද? ඒ මන ධම්මනේ. එතකොට ඒ මනසට එන අරමුණනේ. අරමුණ කොහොමද සකස්ුනේ විදිහ අර මේ දිට්ඨම චිත්තමුත ඒ ආදි වශයෙන් ඒ පැත්තක් බැලුවා මම. ඒ කියන්නේ ධම්ම සකස් වෙච්ච හැටි, ධම්මේකුත් සකස් වෙච්ච එකක් කියන අදහස තමයි මට ආවේ. එතන දිනුත් අර මේ එයිම නිපං කියන එකට එන්න ටිකක් මට එතන අපහසුයි. ඒ කියන්නේ කොහොම කළත් අර බාහිර ප්‍රායෝගිකව බලද්දී එතන ගැටලු එනවා. නමුත් අපි අර දැන් අර විදිහට දෘෂ්ටිය වෙනස් වෙනකොට දැන් අර මං කිව්වේ අර මේ මොකද්ද මැජික් එකක් විදිහට බලනවා. ඒ කියන්නේ මේ පැත්ත මාරු කරලා බලනු. ඔය විදිහටත් බැලුවා බලනකොට මේ ඔය මනදම්ම මනෝවින් එතන මේ හිතෙනවා කියන එක ඒක ඒකනේ ප්‍රායෝගික අපිට හිතෙනවනේ එන්නේ එතන ඒකේ ඉතින් සිද්ධ වෙන සිද්ධිය තමයි මම මේක බල බල ඉන්නේ. ඒක ටිකක් අර අමාරුයි මේ වෙලාවේ එනවා කියන එක නම් තේරෙනවා හොඳටම. කොහොමද එන්නේ? කොහොමද මේක එන්නේ? කෙසේද? කෙසේද කියන එක විමසුම තමයි මගේ ළඟ දැන් තියෙන්නේ.
හොඳයි හොඳයි. ඒ විමසීමේ ඉන්න ඒකට ඒ තව ටිකක් ගත්තොත් මන ධම්ම මනෝවිඤ්ඤාණ අපි අර ගැළපීම පැත්තෙන් කිව්වොත් ධම්ම කියන්නේ මනෝමය දෙයක්මනේ.
එහෙමයි 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 සර්. ඒ පැත්ත දැන් කොච්චර හරි කියලා තියෙනවානේ. ඒක මට දැනුණා.
මංගම ධම්මා මනෝසත්තා මනෝමයා
කියනවානේ.
මනසෙම මනෝමය ස්වභාවයක් විතරයි ධම්ම කියන්නේ.
එහෙමයි.
හැබැයි එතන දැනුමකට විතරයි.
ඔව් එතන දැන් ප්‍රායෝගිකත්වයටනේ දැන් අපිට උගක්ම
ප්‍රායෝගිකත්වය ඔයිට
ආහචි.
ඔව් දැනුමට හොඳයි. මනසෙන් දැනගත්තේ මනසෙන් හදපු ඒවනේ කියන එක.
ඔව් ඔව් ඒක දැනුමට විතරයි. ඒක
එතනත් බලන්න ඉතින් ධම්ම හැදුවේ මනසෙන් නම් ධම්ම ගැනද විමසන්න ඕන මනස ගැනද?
ධම්ම හැදුවේ මනසින් නම් මනස නේද සර්? එතකොට හදපු එකනානේ.
දැන් ප්‍රතිබිම්බ හැදුවේ කණ්ණාඩියෙන් නම් අපි ප්‍රතිබිම්බ ගැනද විමසන්න ඕන කණ්ණාඩිය ගැනද?
කණ්ණාඩිය මොකද්ද කියලා? මොකද්ද මේක? හැදුවේ මෙයානේ හැදුවේ මෙයා කවුද?
හදපු දේවල් ගැන නෙමෙයිනේ.
ඔව්.
අදන සකස් වීම ගැන විමසන්න තියෙන්නේ.
සකස් වීම. ඒ එතෙන්ට ගාක් හැම එකකෙදීම මම ඒ සකස් වීමක් කියන එක මගේ කොහොමත් ඒක ඒ අදහස තියෙනවා නිසා එතෙන්ට යනවා. ඒනාට ඉතින් අර ප්‍රායෝගිකත්වයේදී සර් ඉතින් හරි මේ ටිකක් මේ දැන් දරුව මතක් වෙනවා. ඔව් මතක් වෙනවා. ඔව්. අන්න ඒක තමයි සර්.
මනස කියන්නේ මොකකටද මනස කියන්නේ? ධම්ම ගැන හෙව්වට වැඩක් නැහැ නේ මනස.
නැහැ.
ධම්ම නැති කලාට වැඩක් නැහැ මනස ඉන්නේ.
මනසෙන්
කියන්නේ කෙසේද මේ කියන
කෙසේද
කියන්නේ. දැන් අපි රූප ගැන බලන එකයි ඇහැ ගැන බලන එකයි ශබ්ද ගැන බලන එකයි කන ඇහෙන ස්වභාවය ගැන බලන එකයි ඒ අරමුණ ගැනද විමසන්න ඕන නැත්නම් ඒක අරමුණ ලැබෙන්නේ
නේ
ශබ්ද ගැන හොයන එකද වැදගත් කන කියන ස්වභාවයද ඇහෙනවා කියන ස්වභාවය නේද විමසන්න ඕන?
ඇහෙනවා කියන එක නේකි විමසන්න තියෙන්නේ.
ඔව්. ඒකට නෑ ඇහෙනවා කියන එකේ පය ගහලා ඉන්න බැරි වෙනවා. පෙනෙනවා කියන එකේ පය ගහලා ඉන්න බැරි වෙනවා. හිතනවා කියන එකේ පය ගහලා ඉන්න බැරි වෙනවා.
අන්න එතෙන්ට තමයි මට දැන් යාරේ
අවශ්‍ය. අන්න එතෙන්ට ફોකස් එක ආවොත් තමයි උදාහම ඇහෙන්න සුදුසුකම්.
හිතෙනවා කියන එක තමයිනේ දැන් මට ෆයර් ගහලා ඉන්න බැරි වෙලා මේ ඉන්නේ.
ඔව්. මොකද්ද මේ? මොකද්ද මේ? කොහමද මේක වෙන්නේ? නේද? ඔව්. හොඳයි. පෙරවන් සරණ.
එතෙන්ට විනාඩියක් මට අවසරයිද ප්‍රශ්නයක් අහන්න දෙ මිස්ගේ? පුතා මතක් කරනවා කියලා කිව්වනේ. හිතීමේ තොරව වෙන් වෙලා ඒ පුතා හිතියද වගේ පැත්ත කිවිමසන්ටත් පුළුවන් නේද සර්? පුතා මතක් වෙනවා. ඉන්න පුතා මට මතක් වෙනවද? හිතීම කියන සංසිද්ධියට ફોකස් නම් හිතීමෙන් වෙන් වෙලා ඒක කතා කරන්න පුළුවන්ද වගේ පැත්ත?
ඔව් එක පැත්තකින් දැන් පුතා ගැන මතක් වෙනවා කියුවහම සිතීමෙන් වෙන්ව පුතා ඉන්න පුළුවන්ද? එතකොට ඔන්න යෙදෙද්දි කියන එකට යනවා. සිතද්දි පුතා කියන කතාව. දැන් මම පෙන්නුවේ දැන් අතනින් යන්නේ පුතා කියන එකට වටිනකමක් දෙන්නේ නැති තැනට යනවා මිසක්. දැන් ආපහු සිතද්දි සිතන බවද සිතද්දි ආපු අරමුණද ඔය කතා කරන්නේ?
අරමුණ පැත්ත.
සිතන බව සිතන බව කියන පැත්තට ફોકસ වෙන්න පුළුවන් නම් ඔයකත් වඩා ටිකක් ගැඹුරුයි.
ඒක වටිනවා සර්. ඒ කියන්නේ දැන් දරුවා පැත්තට ගියමු වෙන්න එතන
අරමුණනේ.
ඔව් ඒක තේරුමක් නැහැ.
ඒක ධම්මනේ.
ඔව් ඒක ධම්මනේ.
ඔව් දැන් මන පැත්ත.
ඔව් ධම්ම වුණොත් ඒක දෙයක්මයි ධම්මන. ඔව්
ඒක වඩා වැදගත් වෙනවා. එතන බවත් එක්කනේ ධම්ම කතන්දරේ.
එහෙමයි
සර්. එතන බව කියන්නේ මොකද්ද? නේද?
එහෙමයි. එතන තමයි. එතන හරි වටිනවා.
එහෙමයි. ඉතින් කපාරට ඔතෙන්ට පණින්න නෙමෙයි අපි අර නෙම් බලලා තමයි මේ එන්න ඕන. ඒ බලන්න තමයි ඔය ફોકસ වීම වෙනස් වෙවි යන්නේ.
එහෙමයි සර්. ඒක නම් මට දැනෙනවානේ හොඳටම වෙනස් වෙවි යනවා කියන එක. ඒ කියන්නේ මම මේ දන්නවා හරි එහෙම කියලා ඒ කොහොමත්ම දැනෙන්නේ නැහෙනේ දැන් මම මට. ඒ කියන්නේ දැන් මේක මෙහෙමද කෙසේද කියන එක තමයි මේ විමසීම තියෙන්නේ කෙසේද කියන එක. මේ එක තැනක ඉඳ බෑ කොහොමත්ම. එක තැනක නතර වෙන්න බෑ.
දැන් ඒ ප්‍රායෝගිකත්වයේ යෙදෙනකොට පේනව නේද තමන්ගේ ඒකත් එක්කයි බලන ගතියේ වෙනස් වීම තියෙන්නේ. ඔවතේ වචනින් කියලා ගලපලා නම්
නැතුනේ නැහැ. ඔව් ඒක දැනෙන දෙයක් හරි හිතෙන දේ හරි දැන් මේ අර උදව්වක් ගන්න මෙහෙම කියනවා මිසක් ඒක තමන් ළඟ තමයි ඒක තියෙන්නේ තමන්
ඒක තමයි. මුහුදේ ගැඹුරෙන් ගැඹුරට යනවා වගේ වැඩක් නේද?
එහෙමයි සර්. එහෙමයි.
අපාරට ගැඹුරට පණින්නත් බෑ.
නෑ.
ඒ යන මට්ටම අනුව තමයි Tamanට ටික ටික ගැඹුරට යන්න පුළුවන්. උන්ට ඒක ඉතින් වචනෙන් කියන්නේ කොහමද ඕක නේද?
වචනෙන් කියන්න බෑ සර්. ඒක කියන්න බෑ. දැන් අර නිවෙනේ නිවීම මේ අර මුළු දේශනා ටිකම මම ළඟ තියෙනවා. දැන් මම ඒක දැන් දෙතුන් සැරේකුත් කියවලා තියෙනවා. දැන් ඊයේත් මම ආයේ ඔය ධම්ම කියන එක පිළිබඳව මට දැන් විමසිල්ලක් ආව හින්දා මම ඒක එතකොට මට සාමාන්‍යයෙන් එහෙම මොකක් හරි එහෙම ගැටලුවක් එනකොට මට බණක් ඇහෙනවා. ඒ කියන්නේ මම ඒ ඒක නිසා බණ ඇහෙනවා නෙවෙයි වෙන්න ඕනේ. එතකොට තමයි මට ඒක ඇහෙනවා වෙන්න ඕනේ. ඒක වෙන්න ඇති. ඒ කියන්නේ පැත්ත මං හිතලා තේන්නේ. කියන්නේ මට දැන් මේ ගැටලුවක් එනකොට ඉස්සර මං හිත එහෙමයි. මට දැන් අනේ ඒක නිකන් මට ලොකු ලැබීමක් වගේ නිකන් එහෙම හිතන කාලයක් තිබුණා. ඒක මට ඇහෙනවා. කොහෙන් හරි බණක් ඇහෙනවා ඒකට අදාළ. එහෙම නෙවෙයි. වෙලා තියෙන්නේ මට ඒ වෙලාවේ ඇහිලා තියෙන්නේ. ඉස්සර ඒක ඇහිලා නැහැ. ඒකයි.
ඒක තමයි. කලිනුත් ඔය බණ ඇහුවට
ඇහිලා නැහැනේ.
එතකොට ඒකයි මේ ඇහෙන්න සුදුසුකම අපේ ඇහෙන්න සුදුසුකම වැඩෙනවා අපි ඒවා බලන්න ප්‍රායෝගික වෙන්න.
එහෙමයි සර්. ඒක දැන්
නැට වැඩගත්ම පණිවිඩේ තමයි තාම හරියටම ධනම ඇහුණා කියන එක නෙමේ ඇහෙන්න සුදුසුකම අපේ
වැඩෙනවා.
එතකොට ඇහෙන්න සුදුසුකම කියන්නේ අර කෝලිත උපතිස්ස වගේ ඒ ස්වභාවය. දැන් ඒගොල්ලන්ට පොළොවේ පය ගහලා ඉන්නම බෑනේ. ඔයන ගතිය විතරනේ තියෙන්නේ. ඇත්ත දන්නේ නැහැ.
නැහැ.
අන්න ඒක තමයි උපරිම සත්‍යවාදී. එතකොට ධහම ඇහෙන්න සුදුසුකම්. අපි මේ තාම හදන්නේ ධහම ඇහෙන්න සුදුසුකම්. ඇහෙන්න සුදුසුකම් අපේ වැඩුන්නේ නැත්නම් ධහම තිබුණා කිව්වට වැඩක් නැහැ නේ. ෂණ සම්පතතිය තිබුණට වැඩක් නැහැ නේ. ප්‍රයෝජනේ ගන්න අපේ හැකියාව නැත්නම්. ඔව්. එක පැත්තකින් සතුටු වෙන්න පුළුවන්. දැන් ඔන්න ඒ හැකියාව මොකද්ද කියලා නිකන් අදහසක්වත් ගන්න පුළුවන් වගේ. සීම දෙක läග ගන්න බෑනේ මේ සිද්ධ ව�enek. ඒක.
läග ගැනීම කියන එක ඔව් සර්. ඒක නම් දැන් හොඳටම ඒක වෙනවා.
කනවා කියන මට්ටමේවත් ඉන්න බැරි ගතියක් එනකොට අනිත් ඒවට කොහොමද ඉන්නේ?
බොබ්බේ හිතන බව කියන්නේ හරියට කන්නාඩි බව කියන එකද?
ඒ වගේ තැනක් මට
ප්‍රතිබිම්බ
නෙමෙයි කණ්ණාඩි බව.
කණ්ණාඩි බව. ඔව්. ඒකට ධම්ම නෙමෙයි ධම්ම සකස් කරනවා.
ධම්ම නෙමෙයි. ධම්ම කිව්වොත් ඒක එතනටම අහුවෙලා ඉවරයි. ප්‍රතිබිම්බ නෙමෙයි.
කණ්ණාඩි බව. ඒ කියන්නේ මනස බව. ධම්ම නෙමෙයි මනස බව. ධම්ම සකස් කරන්නේ මනසෙන් නම් මනෝමය නම් ධම්ම.
එතකොට කණ්ණාඩි බව කියනකොට ඒක ප්‍රතිබිම්බ නෙමෙයි. එතකොට ඒ කණ්ණාඩියට වටිනාකමක් කොයි වෙලාවකවත් දෙන්න බැරි බවක් තමයි මට එහෙම වැටහෙන්නේ. එතකොට හිතන බවටත් හිතන බව කියන තැනට වටිනාකමක් පිහිටීමක් කතා කරන්න බැරි බවක්.
හැබැයි ඔතන දැන් ඕක කතා කළාට අරමුණු ගැන බැලුවේ නැත්නම් ඔතෙන්ට එන්නත්
බෑ. බෑ. ඔව් දිගට මෙහෙම අරමුණු දෙය හොඳටම බලන්න ඕනේ.
ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. භාවිතා වෙන්න.
ප්‍රායෝගික වීම.
ආගලට
බෑ. ඇහුවත් වැඩක් නෑ. අර අමිත මිස් මතක් කරා එක හරි හොඳට මේ ප්‍රායෝගික වුණේ නැත්නම් මේක දෙයක්වත් ගන්න බෑ. ප්‍රායෝගික වීමම තමයි. දැනුමක්ම වෙනවා එතකොට.
අවසරයි ડોક્ટર රවි.
ඔව්.
මම පසුගිය සතියේ මුළුල්ලේම වගේ කය කියන කයයි කයට එන අරමුණුයි ඒ යෙදීම කියන තැන යෙදෙද්දී විමසන්න පටන් ගත්තා. එතකොට මට මම කෙටියෙන් කියන්නේ ගොඩාක් දේවල් පැන නගිනවා කියලා මට තේරෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අත්දකින්න පටන් ගත්තා. විශේෂයෙන් වතුර නෑම කියන තැන විමසන්න පටන් ගත්තා. මෙතන විවිධ විදියේ යෙදීම් මට දැනෙන්න පටන් ගත්තා. කොහොමහරි මම කයට දැනෙන යෙදෙද්දී කියන තැන විමසන්න පටන් ගත්තා. ඒව පටන්ගෙන ඒකම විතරක්ම කරා වෙන අනිත් අරමුණු වලට යන්නේ නැතුව කයට ලැබෙන අරමුණු විතරක්ම යෙදෙද්දීම ඒක දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා. එතකොට මට අරමුණු වලින් තුරන් වෙලා මේ යෙදෙද්දී කියන කර්තව්‍යයට විතරක් ફોකස් වෙන්න පුළුවන් වුණා. එතකොට මම බැලුවා දැන් අර ඒව ඔක්කොම කොයි පැත්තෙන් ගියත් මොන අරමුණු ආවත් යෙදෙද්දී කියන එක පොදුයි. එතන පොදු තැන මම විමසන්න පටන් ගත්තා. කොහොමද මේක වෙන්නේ කියලා. මේකට තනියම එන්නත් බෑනේ. ඒකට කාරණා තියෙන්න ඕන. හැබැයි යෙදීම කියලා තැන හැම පැත්තෙම බලන්නේ සමානකමක්. කොයි ක්‍රියාව ගත්තත් යෙදීම සමානයි වගේ. ඊට පස්සේ මම බැලුවා මේ යෙදීම කියන එකත් මට අර්ථකථනයක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට මම තේරෙන සිද්ධියක් තමයි මම විමසුවේ හැම සිද්ධියම කය හා සම්බන්ධ. ඒ සිද්ධිය තුනෙන් යෙදීම් වෙනවා, යෙදීම් පැන නගිනවා. වෙනවා කියලා මම ඉස්සෙල්ලා ගත්ත යෙදීමක් වෙනවා කියලානේ. දැන් ඒක මට තේරෙන්න පටන් ගත්ත ඇතුළතින්ම මෙතනත් මේකත් පැන නගින ධර්මතාවයක් කියලා. ඊට පස්සේ මම තවදුරටත් ඒක ගැන කල්පනා කර කර ඉන්නකොට මට කල්පනා වෙනවා මේ යෙදීම නේද දැනගන්නවා කියන්නේත්. යෙදීමක් නැත්තම් දැනගන්න පුළුවන් කමක් නැහැනේ කියලා. එතකොට මට ආපහු තේරෙන්න පටන් ගත්තා යෙදීම තුළම දැන ගැනීමකුත් මතුවෙනව නේද කියලා. ඒකත් මතුවීමක්. එහෙම නැත්තම් පැන නැගීමක්. එතකොට මට ටිකක් බයකුත් හිතුණා මම දැන් මේ ගත්ත කය විමසන්න මේ ඔක්කොම ටික ගෙවිලා යනවා පැන නැගීම් වෙලා. එතකොට මට බයක් හිතුණා මම මේ යන්නේ අසඤ්ඤ පැත්තටද කියලා. මමත් ඉන්නවා කාරණා ඔක්කොම මම දකිනවා. හැබැයි විමසගෙන යනකොට මට පැන නැගීම් කියලා තේරෙන්න පටන් ගත්තා. හැබැයි මට ඒකට දැන් ඒක මම දැනගන්නවා කියන තැනට යනකොට අර යෙදීමයි දැන ගැනීමයි දෙකම නිකන් නිෂ්ප්‍රභා වෙන්න වගේ පටන් ගත්තා. එතන තමයි මම ටිකක් පැකිලුණා මොකද්ද මේ වෙන්නේ කියලා. මට එතන උදව් කරන්න ડોක්ටර් රයි.
ඔව් ඒක හිතපු හැටි හරි වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් ඇයි වර්ග කරන්නේ?
අන්න එතන තමයි මම හිතුවේ
මෙතන මම මේ වර්ග කරනකොට එතන මම මැනීමකට අහු වෙලා නේද කියලා අරගෙනා. ඒ මැනීම, ඔව් මැනීම හට ගැනීමත් මම පොඩ්ඩක් බලන්න පටන් ගත්තා. හැබැයි මට ඒක එච්චර පුරුද්දක් නෑ කරලා. මම ඒකට යන්තම් පටන් ගත්තා විතරයි.
දැන් අපි මනින්න යනවා මේ මාර්ගේ හරිද වැරදිද.
අන්න හරි. ඒකට තමයි මම මේ වැටලා හිටියේ.
එතකොට මාර්ගේ හරිද වැරදිද කියලා මනින්නේ කොහොමද? ඒකේ ඉන්නවනම්.
ඔව් ඒක තමයි ඉන්නේ.
එතකොට ඒකේ පේනවාද ඒ සම්පූර්ණයෙන් අනුගත වීම කියන තැනට ඇවිල්ලා නැහැ. තාම අපි මොකද්ද කරනවා? අපි ජජ් කරනවා ගුරුවරයා හරිද වැරදිද. නිකන් අපි බලන්නේ හරිද වැරදිද කියලා.
මටම තේරුණා එතන ලොකු වැරද්දක් මම කරන්නේ කියලා.
ඒ කියන්නේ ගුරුවරයාට වඩා අපි දන්නවනේ. ගුරුවරයා කියපු දේ හරිද වැරදිද? මම මේ
මට හම්බුනේ මගේ වැරද්ද.
මම මේ මේ වා මං ගැන හිතන හැටි ගැන නෙමෙයි මේ කියන්නේ, දහම් කරුණ ගැන කියන්නේ.
එහෙමයි එහෙමයි.
ඇයි අපිට මේක හරිද වැරදිද කියලා හිතෙන්නේ?
මැනීම නිසා.
ඒක තමයි මේ මැනීමනේ. මොකක් එක්කද මනින්නේ?
මට මෙතන මනින්න දෙයක් නෑ. හරි එක දන්නෙත් නෑ, වැරදි එක දන්නෙත් නෑ.
දැන් නැත්තා ඒක කතා වෙන්න විදියක් නෑ
නේ. මම කිව්වේ මං කරපු දේ, හිතපු දේ, කරපු දේ.
නෑ හරි, ඒක තව ටිකක් බලන්නකො. කරද්දි බලන්න බෑ, කරාට පස්සේ තමයි බලන්න ඕන.
කරද්දි
යෝගික වෙන්න තව.
හොඳයි හොඳයි. ගොඩක් පින් ડોක්ටර්.
මේක ගොඩක් අයට ඔය ජජ් කරන්න යනවනේ, කරන්න කලින් මේකේ මම ඉන්නවද නැද්ද, මේක ඊතර වෙන විදියද නැද්ද, ඌව බල බල ඉන්නනේ අපි පුරුදු වෙලා තියෙන. ඒක ඇයි යදෙන්නේ නැත්තේ? අර ගොඩ ඉඳන් පීන නැහැටි ගැන කතා කරමු. මෙහෙම පීනොත් යනවා, මෙහෙම පීනොත් ගිලෙනවා, මෙහෙම මතපය ගැහුවොත් ආරයි. ඒක කොච්චර කතා කළත් වැඩක් නැහැ, වතුරට බහින්න නැතුව. නේද ප්‍රායෝගික වෙන තමන් යදෙන්න. ආයේ ඒකේ හරි වැරදි කතා නෙමෙයි. ඒ යදෙන කෙනත් එක්ක විතරයි කතා කරන්න පුළුවන්. මම දැන් මේ සාකච්ඡාවලදී තේරෙනවා ඇති. යදෙන කෙනාට කතා කරනවා මිසක් අනිත් අයට මේක හිතා ගන්නවත් බෑ, පුළුවන් කියලා හිතෙනවා. මේ යදෙන අය දන්නවා අනිත් අය ඉන්නේ කොතනද කියලා. මුහුද වෙරළින් ඇකෙන මුහුදට බහැලවත් නැතුව මුහුද වෙන හැටි ගැන අනිත් අය කතා කරන එක අහගෙන ඉඳන් ගලපන එකයි ඇත්තටම අත්දකින්න එකයි දෙක.
ડોક્ટર රවි, එතන යෙදීම කියන යෙදෙද්දී කියන සිද්ධියට ඒ කාරණේ විතරක් ගත්තොත් මට එතන වැටහුණා කණ්ණාඩි කෘත්‍යය වගේ නේද කියලා.
ඔව් ප්‍රමාණවට හරි. කන්නාඩි කෘත්‍ය දැන් අපි අද කතා කළේ ගොඩක් කමිට මිස් වෙන්නේ යෙදෙද්දී කියන දැනට ෆෝකස් වෙන්නේ කොහොමද? ඒකට හිතපු දේ නෙමෙයි, හිතද්දී දැනෙන දේ නෙමෙයි, දැනෙද්දී ඇහෙද්දී මොකද යෙදෙද්දී යෙදෙද්දී යෙදෙද්දීනේ අනිත් ඔක්කොම එන්නේ. එතකොට ඒවට කිසිම වැදගත් කමක් තියෙනවද? යෙදෙද්දී පැන නැගුණ ඒවට.
ඒ ක්‍රියාව. ඒ යෙදෙද්දී කියන මට වචන දාන්න හිතෙනවා ක්‍රියාවක් කියලා. ඒක වැරදි වෙන්න පුළුවන්. ඒ යෙදෙද්දී කියන ක්‍රියාවට විතරක් ફોකස් වෙනකොට.
ක්‍රියාව කියන එක නේ දැන් ලේසිම වචනේ. ක්‍රියාව විස්තර කරන්න බෑ කියන එක නේ ලේසිම විදිය.
කමක් නැහැ, ඒක මේ වැරදි වචනේ.
නෑ නෑ මේසක් ඒක බැලුවා නෙමෙයිනේ.
නෙමෙයි.
ප්‍රායෝගිකත්වය නෙමෙයි ඒක. ක්‍රියාව කියන වචනේ දාන එක තමයි ලේසිම විදිය. ක්‍රියාව ඉදේවල නැහැනේ. කියලා ඉතින් අර Taman සතුටු වෙන. අද ඒකෙන් එහාට පණින හැටි මෙන් කියන්නේ.
එහෙමයි. හැබැයි යෙදීම කියන එක ඒ කියන්නේ ගොඩක් බලනකොට මොකද්ද මේ වෙන්නේ කියන එක ටිකක් තේරුම් යන්න පටන් ගත්තා.
දැන් ඔන්න තවසරයක් මට හිතෙනවා ඔයගොල්ලෝ අර අනුගතය කියන සාකච්ඡාව විනාඩි 15 විතර තිබුණ එක ආයෙසරයක් අහුවොත් හොඳයි. අනුගතය මතකද?
එහෙමයි ડોક્ટર. අපි විනාඩි 15ක දෙකක් තිබුණානේ.
කට හැමෝටම හොඳ වෙයි යහුවොත් ඒකේ ඒකේ අර ඇහෙනවා ගෙම්බා ඇහෙන බව ගෙම්බව
ගෙම්බ බව සිද්ධි දෙකක්
එතකොට ඒ සිද්ධි දෙක ඇත්තක් ඇත්තක්
ඇත්තක්
ඒ ඇත්තක් ඇත්තක් වෙලා බලන එකයි අපිට ඇත්තක් නේ ඇහෙන බව ඇහෙන බවත් ඇත්ත ගෙම්බ බව දැනගන්න බවත් ඇත්ත
ඇත්ත වෙලා අපිට
ආ කියන්නේ බලන්න සිද්ධිය තියෙනවා ඇත්තනේ මං අදගෙනම ඇත්තක් වෙලා බලන එකයි අනිත් පැත්ත ඉතින් කියන්න බෑ ඇත්තක් නොවි බලන හැටි ඔන්න ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා ඒ තියන්නේ අපි කරන එකයි අනුගතයයි කියන වෙනස දැන් ඕගොල්ලෝ දැන් කතා කරපු අය ඒකේ යෙදෙන අය එක හුවත් තව ටිකක් මේ මට දැන් හිතෙන්නේ ඇයි ඒකට අනුගතය කියලා තිබ්බේ කියන ප්‍රශ්නෙත් කීප දෙනෙක් ඇහුවා අපි සාකච්ඡාත් කළා දැන් ඒක සාකච්ඡා කරලා ගන්න බෑ ඒක ප්‍රායෝගික වුණත් ඒකයි මං කියේ දැන් ආයි ඒ වගේ ඒවා අහන්න ඔන්න සුදුසුයි ඇහෙන්න සුදුසුයි ඇහුණද නැද්ද කියන එක නෙමෙයි ඇහෙන්න සුදුසුයි දැන් ආයි අහලා බලන්න
එහෙමයි
බක් දරුවන් සරණ
දරුවන්